හොඳයි සාදු. දෙදහස් විසි දෙක වසරේ දොළොස්වෙනි මාසේ හතරවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, විශේෂයෙන් මේ ධර්ම දේශනාවන් වලට ඇහුම්කම් දෙන්නේ මේ භවයේදීම උතුම් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සද්ධර්මය අවබෝධ කරගන්න මඟ පාදා ගැනීම උදෙසා. එනිසා කාලීන ධර්ම දේශනාවක් හැටියටත් සම්මුති ධර්ම දේශනාවක් හැටියට නෙමෙයි ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ඒකාන්ත වශයෙන්ම මේ භවයේදීම සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. අපි සියලු දෙනාම බොහෝම සානුකම්පිතව බලන්න ඕන. පොඩි හාමුදුරු කෙනෙක් උන්වහන්සේට පුළුවන් විදියට යමක් දේශනා කරනවා. අපිත් පුළුවන් තරම් උත්සාහයෙන් ඒකට තවත් පෝර දාලා අපිත් කටයුතු කරන්න ඕන. ලිඳක වැඩිච්ච මිනිස්සෙකුට ලණුවක් දැම්මාම ගොඩ ඉඳන් ඉන්න මිනිස්සයා ඒ ලණුව උඩින් අදිනවා වගේම ඒ ලණුව අල්ලගත්ත මිනිස්සයාත් ලොකු එරවීරියක් ගන්න ඕන උඩට එන්න. එහෙම නැත්නම් අර උඩ ඉන්න මිනිස්සයට ලිඳේ ඉන්න මිනිස්සයව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ නේද? ඒක නේද ඇත්ත? එතකොට ඉඳේ වැටිච්ච මිනිස්සයා සද්ද නැතුව මලමිනිය වගේ මේ මිඳලා හරියන්නේ නැහැ. එයා ලණුව වෙරවීරියෙන් අල්ලගෙන ඒක බඩේ බැඳගෙන තමන් කකුල් වලින් නේද ලොකු වීරයක් උත්සාහයක් උඩට එන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ ඔබ සසරින් මිදෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න හිතේ දුකෙන් නිදහස් වෙන්න. මම ඔය සසර හිමිහි මම දන්නේ නැහැ. ධර්ම විවාගන යන කාලේ ඔය සසර හරි මෙහි කිව්වට ඒක පට එච්චර විශේෂ නෑ. මම දුකෙන් මිදෙන්න කියලා අරමුණු කරගත්තේ කුමද්ද පිටතුණි හිතින් හිතෙන් නිදහස් වෙන්න. මන් දන්නේ සසරින් නිදහස් වෙන්න මන් දැනගෙන හිටියේ හිතෙන් නිදහස් වෙන එක විතරයි. පස්සේ තමයි දන්නේ සසර කියන්නේ හිත. සසර කියන්නේ හිත. ඒ වගේම කවුරුවත් හිතන්න එපා මං අවබෝධයට පත් වෙලා ඉන්නවා කියලා. මේ අවබෝධයට පත්වීම කියලා කියන්නේ පිටතුණි පුංචි ආලෝකයක් වගේ. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් මේ ලයිටර් එකක් මම මේක මෙහෙම පත්තු කරන්නම්කෝ. දැන් මේකෙත් තියෙන්නේ මේ පොඩි ආලෝකයක්. හැබැයි මේකටත් අපි කියනවා ආලෝකය දල්වා ගත්තා කියලා. තේරුණාද? හැබැයි අර ඉරේ තියෙන්නේ ආලෝකයක්. දැන් මේ ආලෝකයයි ඒ ආලෝකයයි දෙකම එකයිද ආලෝකය කිව්ව පමණේ? නෑනේ. ඒ වගේම කෙනෙක්ගේ අවබෝධය කියලා කියනවා. අර අවබෝධයට පත් වුණා කියලා. මේ වගේ පොඩි ආලෝකයක් වෙන්න පුළුවන් ඒක. අවබෝධය කියලා කියන්නේ ඒක පොඩි අවබෝධයක්. ඉතින් ඒ නිසා මේ ආලෝකය වඩා වර්ධනය කරගත යුතුයි හැම දිනම. එතකන් සැක සංකා ධර්මය පිළිබඳව අපහැදිලි තැන් ලෝභ ද්වේෂ මෝහ විවිධ දේවල් තියෙන්න පුළුවන් ඒ හිත්වල. ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා නම් ඒ කොටස අවබෝධ වුණා කියන වචනේ ලැබිච්ච ගමන් එයා හිතනවා නම් මං කම්ප්ලීට් වුණා කියලා සක්සස් වුණා කියලා. වැරදි නේ? වැරදි. ඒ නිසා අපේ ඉන්න කිසි කෙනෙක් තමන් කම්ප්ලීට් සක්සස් කියලා හිතන්න එපා. මම ඔය කැඩිච්ච වචන හරි මේ කියන ඕ එච්චර මේ හරියට ශබ්ද වෙන්නේ නැතුව ඇති. ඒකට ගණන් ගන්න එපා. ඒ ගැන වරි වෙන්නත් එපා. මොකද හේතුව ඒ භාෂාව ගැන හිතන්න එපා. එක එක රටවල් වල ආවේනිකෝ එක එක විදියට තමයි කතා කරන්නේ. අපි පාලි සංස්කෘතිය ඉගෙන ගත්ත කටක් අපිට තියෙන නිසා අපිට ශබ්ද වෙන්නේ එක විදියකට. ඉතින් ඒ නිසා පින්නතුනේ අන්න ඒ වගේ උසස් විදියට හිතන්න ඕන. කොහොමද? මම පරිපූර්ණ වුණා නෙමේ මම පරිපූර්ණ වුණා නෙමේ, යම් ආලෝකයක් තමයි මන් ළඟ තියෙන්නේ, මේක වර්ධනය කරගන්න ඕන කියලා තමන්ම තමන්ට බ්ලොක් එකක් දාගත්ත වෙනවා. මම අවබෝධ වුණා කියලා හිතනවා නම්, එනිසා මම දවසින් දවස ආලෝකය වැඩි කරගන්න ඕන, සිතේ පැහැපත් බව වැඩි කරගන්න ඕන, නිරෝධය වැඩි කරගන්න ඕන, ප්‍රඥාවේ ආලෝකය, සිතේ ආලෝකය, ප්‍රභාස්වර බව, නිර්වාණයේ ආලෝකය වර්ධනය කරගන්න ඕන කියන තැන ඉන්න. එහෙම නැත්නම් අපිට දොස් කියයි. හාමුදුරුව අවබෝධය කියලා කිව්වා, එයා අවබෝධ වුණයි කියලා කියනවා, එයා ළඟ මේ 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 දුර්වලතා පේනවා. ඉතින් අවබෝධයද ඒක? අන්න ඒක තමයි මුලාව. එනිසා මුලදීම සෝහන් මාර්ගයට ආවත් ඒකත් නිවන් මාගේ ආලෝකයක් තමයි. හැබැයි ආලෝකය කලාමැදිරි එළියක් වගේ කුඩා ආලෝකයක්. ඒකෙන් ගමනක් යන්න බෑ. ඊළඟට ගමනක් යන්න පුළුවන් මට්ටමට ආලෝකය ලැබෙනවා. නමුත් අනිත් අය ලෝකයක් එළිය කරන්න බෑ. ඒ නිසා තමන් ලෝකයක් එළිය කරන මට්ටමටම තමන්ගේ ආලෝකය දියුණු කරගන්න ඕන කියන එක හොඳින් හිතේ දරාගෙන කටයුතු කරන්න ඕන. එවිට ඔබට වරදින්නේ නැහැ මේ සත්‍ය සොයාගෙන යන මාර්ගයේදී. දැන් ස්වාමීන් වහන්සේ කියන දේවල් අනුගත කරගන්න ඇති කියලා මම හිතනවා. දේශනා කරපු දේවල් අනුගත කරගන්න ඇති මගේ ජීවිතේට. දැන් ඉඳන් ගොඩට එන්න උත්සාහ කරන මිනිස්සෙක් වගේ ජව සම්පන්නව, වීරිය සම්පන්නව, සූක්ෂමතාවයේ අනුගමනය කරමින් එයා තමන් හිතෙන් නිදහස් වීම සඳහා දැන් තම තමන් ළඟ යම් වෙරවීරයක්, උත්සාහයක් ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. හොඳ දීර්ඝ හුස්මක් ඉහළටගෙන පහළට එලන්න. එසේ වාර කීපයක් සිදු කරන්න. දිග හුස්මක් ගෙන ඉහළට, ඒ හුස්ම තප්පර දෙකක් රඳවාගෙන සිටින්න. ඒ හිමින් මුදාහරින්න. නැවතත් දීර්ඝ හුස්මක් ගෙන තප්පර දෙකක් රඳවාගෙන බොහොම හිමින් මුදාහරින්න. හොඳයි. දැන් තමන්ගේ දෑත් එකට මේ ආකාරයෙන් අරගෙන මෙහෙම පිරිමදින්න. ටිකක් තද කරලා හොඳින් පිරිමදින්න. ක්‍රමානුකූලව වේගය වැඩි කරන්න. කර්මක් තද කර විට රත් වීම ඉක්මන් වෙනවා. දෑත් හොඳින් රත් වෙන තුරු තමන් පිරිමදින්න. ඒ පිරිමැද්ද දෑත් දෙකගෙන තමන්ගේ දෑස මත තබන්න. තමන්ගේ ඇස් දෙක වහගන්න තමන්ගේ අත් දෙකෙන්. ඒ විට මේ අත් දෙකේ තියෙන රස්නේ දෑස්වලට දැනෙනවා ඇති. ඒ විට අපි ළඟ තියෙන කම්මැලිකම, නිදිමත ගතිය එහෙම නැති වෙලා යනවා. හොඳයි. එය උපකාරකයි. අපි කරේ දැන් මේ නිවන් ධර්මයක් නන් නෙමෙයි නිර්වාණ ධර්මයට උපකාරක ධර්ම. අපේ මොලේ ක්‍රියාවලිය හොඳ කරගත්තා, මොලේට ටිකක් වැඩිපුර ඔක්සිජන් සපයලා අවදියක් ඇති කරගත්තා, යම් ශාරීරික ප්‍රබෝධයක් ඇති කරගත්තා අවශ්‍ය කරනවා. හොඳයි. තීව්‍ර මනසක් තියෙන්න ඕන, සියුම් සූක්ෂම හොඳ මුවහත් කළ මනසක් තියෙන්න ඕන. ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරීම සියුම් කාරණා නිසා. ඒක අස්ලොන් ගහක් 16කට පළලා අමාවක දවසක විදුලි එළියෙන් දකින්නා වගේ වැඩක්නේ. එහෙම නේද කියලා තියෙන්නේ. ඔව්. එහෙමනම් සූක්ෂමතාවය තමයි එකෙන් පෙන්වන්නේ මොනතරම් සියුම් සංකීර්ණ සිද්ධාන්තයක්ද බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් අපි අන්න ඒක තමයි මේ තේරුම් ගන්න මහන්සි වෙන්නේ. එහෙමනම් ඒ අවදිය අපි තියාගමු. අපි සියලු දෙනාම එකතු වෙලා මේ ගොඩබිම සොයාගමු, ෂේම භූමිය හොයාගමු. මම දේශකයා, ඔබ ශ්‍රාවකය කියලා හිතන්න එපා. අපි ඔක්කොම එක බෝට්ටුවේ අපි අපේ විමුක්තිය සොයාගන්න ඕන. එහෙම බෙදෙන්න එපා. වහාම මෙතන තමන්ගේ ඔළුවේ තියෙනවා නම් මම ශ්‍රාවකයෙක් කියලා ඒක අයින් කරලා දාන්න. ඕකත් පුටුවක්, මේකත් පුටුවක්. ඔබට බණ කියන්න පුළුවන් කෙනෙක් නම් ඔබට මේ පුටුව දීලා මම ওই පුටුවෙන් ඉඳන් මම බණ අහනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක කිසිම ගැටලුවක් නෑ. මම අහලත් තියෙනවා එහෙම. ඒක කිසිම ගැටලුවක් නෑ. ඒ නිසා මම සදාකාලික දේශනෙක් විය යුතුයි, ඔබ සදාකාලික ශ්‍රාවකයෙක් විය යුතුයි කියලා ඒ මනසක් නෑ. ඒ නිසා අපි සීලු දෙනාම එකට මේ සත්‍ය සොයාගෙන යන පිරිසක් කියලා හිතන්න ඕන. එවිට ගැටීමක් නෑ, ભેදයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉන්ද්‍රියන්ගෙන් තොර ධර්මයක්, කාලයෙන් තොර ධර්මයක්. දැන් ඔබ වාසය කරන්න ඉන්ද්‍රියන්ගෙන් තොරව, කාලයෙන් තොරව. කාලය කියන්නේ අතීතය, අනාගතය, වර්තමානය. ඔච්චරයි. හරි සරලයි. කාලයෙන් තොරව මේ තුන් කල්හිම තමන් ජීවත් වෙන්න එපා. වඩාත් දෙනේ තැන්වල උගන්වන්නේ වර්තමානයේ ජීවත් වෙන්න කියලානේ. මම කියන එක අන්තිම දරුණුයි. නරකයි. වර්තමානයේ ජීවත් වෙන්න එපා. අතීතේ ජීවත් වෙන්නත් එපා. අනාගතේ ජීවත් වෙන්නත් එපා. කවුරුත් නොකියන, කොහෙවත් නොකියන ධර්මය ආනන්ද හැඳුරු දේශනා කරනවා. ඔබ බලන්නේ හරිද වැරදිද කියලා. තුන් කාලෙම ජීවත් වෙන්න එපා. බලන්න උත්සාහ කරලා. මට පුළුවන්. දැන් මම මේ ජීවත් වෙන්නේ තුන් කාලයෙන් තොරව. හැබැයි වචනේ විතරක් කාලයට හසු වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ, මට වෙන ක්‍රමයක් නැහැ. ඒකත් මම නතර කරපු ගමන් හරි. කාලයෙන් තොර ශක්තියින් එකතු කරන්න දිගටම මේ ධර්ම දේශනාව පුරා මේ කාලයෙන් තොරව දේශනය අහන්න. අන්න ඒ අයට තමයි ධර්මය තේරෙන්නේ. කාලයේ රිද්මයේ ඉන්න කෙනෙකුට මේ ධර්මය තේරෙන්නේ. කාලයෙන් තොර රිත්මයේ ඉන්න අයකොටම පමණයි ධර්මය වැටහෙන්නේ පිනතුනේ තේරෙන්නේ. ඒකට අපි කියනවා ලෝකෝත්තර කුසල් කියලා. ලෝකෝත්තර පින්, එහෙම කියමු ලෝකෝත්තර පින්. උපභෝග පරිභෝග දීලා ලබාගන්නේ ලෞකික පින්, කාලයෙන් තොරව වාසය කිරීමෙන් අපි ලෝකෝත්තර පින් කියලා කියමු. අපි ඒකට වචනයක් හදලා ලෝකෝත්තර පින් රැස් කරගන්න. ඒකට පින් කියන වචනේ යෙදුනේ ලෝකෝත්තර භාවයෙන් ඒ රැස්සෙන කුසල්වල ප්‍රබෝධමත් බවක්, ප්‍රනීත බවක් තියෙන නිසා. කාලෙන් තොරව වාසය කරන්න බලන්න ඔබට ප්‍රශ්න තියෙනවද කියලා. ඔබ අතීතෙත් නෑ, අනාගතෙත් නෑ, වර්තමානෙත් නෑ. ඔන්න අතහැරීම, බුදු දහමේ තියෙන නිවැරදිම අතහැරීම ඔයයි. කාලෙන් තොරවීමයි අතහැරීම. ඔය අතහැරීමෙන් ඉන්න බලන්න පින්නතුන්ට මොනම ප්‍රශ්නයක්වත් නෑ. කාලයට ආපු ගමන් තමයි කාලකන්ණි බවට පත් වෙන්නේ. කාලෙන් තොර වෙච්ච ගමන් අකාලිකයි. කාලේ කන කෙනෙක් වෙන්න එපා. කාලෙන් තොරව වාසය කරන්න. කාලය කියන්නේ ලෞකික තත්ත්වයක්, අකාලික කියන්නේ ලෝකෝත්තර තත්ත්වයක්. එබැවින් කාලයෙන් නිදහස්ව වාසය කරන්න. කාලයෙන් නිදහස්ව වාසය කරන්න. ලෝක සම්ප්‍රදාය, චිත්ත සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම බිඳෙනවා මෙතෙන්දී. ලෝක සම්ප්‍රදාය, චිත්ත සම්ප්‍රදාය තමයි සංඥාවකින් සංඥාවක් යටපත් කිරීම, රූපයකින් රූපයක් යටපත් කිරීම, වේදනාවකින් වේදනාවක් යටපත් කිරීම, සංකාරයකින් සංකාරයක් යටපත් කිරීම, විඥාණයෙන් විඥාණය යටපත් කිරීම, පුජ්‍යලයා විසින් පුජ්‍යලයෙකු යටපත් කිරීම. ලෝකෙ තියෙන ලෝක සම්ප්‍රදාය එයයි. ඒත් ඒ සම්ප්‍රදාය බිඳෙනවා මේ කාලයෙන් ඉවත් වූ තැන. එහෙමනම් අප ළඟ තියෙන පංච උපාදානස්කන්ධයෙන් එකක් භාවිතා කළා නෙමෙයි අපි මෙතෙන්දි වාසය කරන්නේ. අන්න ඒකයි සුවිශේෂත්වය. කාලයෙන් තොරව වාසය කරන කෙනා රූපය මුල් කරගෙන සිටිනවායයි, වේදනාව මුල් කරගෙන සිටිනවායයි, සංඥාව මුල් කරගෙන සිටිනවායයි, සංඛාරය මුල් කරගෙන සිටිනවායයි, විඥානය මුල් කරගෙන සිටිනවායයි ආදී වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. එබැවින් ලෝකෝත්තරයි. ලෝකෝත්තර මාර්ගයයි. එක සැනේන්ම ඔබ සිහිය පිහිටුවා ගත්ත ගමන්ම ලෝකෝත්තරයි කියන්න බැහැ. ඒක ලෝකෝත්තර මාර්ගයක්, එහෙම නැත්නම් දිශාවට හැරීමක් හැටියට කියන්න පුළුවන්. ඒ මඟ නිවැරදි කොටම පරිපූර්ණ කරගත්තොත් ලෝකෝත්තරයි කියලා කියන්න පුළුවන්. ලෞකිකත්වයට වඩා ඉතාම සුන්දර මානසිකත්වයක්, ශාන්ත මානසිකත්වයක්, ප්‍රසන්න මානසිකත්වයක් ලෝකෝත්තර භව තුළ තියෙනවා. සංසිඳුණු බවක්. විඳින විඳවන ලෝකයට වඩා නොවිඳින නොවිඳවන ලෝකයේ සැනසිලිදායකයි, ශාන්තයි, සුන්දරයි. විමුක්ති සංඥා, නිරෝධ සංඥා. ඒ කියන්නේ විමුක්තියට පත් වුණා කියලා කියන්නේ ඒ සංඥා කරන්නේ කිසිම අරමුණක් එළඹගෙන අල්ලගෙන එයා නෑ. පින්නතුනේ නිදහස්. කිසිම කර්මයක්, මනෝ කර්මයක් සිද්ධ කරන්නේ සංඥාවෙන් කර්මයකට අනුබල දෙන්නේ නෑ. නිදහස්. නිදහස අපි කරන එක් දෙයක් නොවේ. අපි කළොත් එතන කර්මයක්. විමුක්තිය ක්‍රියාවෙන් ලබන්න බෑ, කරලා කරන්න බෑ. ඒක ස්වභාවය තුළ පවතින දෙයක්, ස්වභාවිකව පවතින දෙයක්. ස්වභාවය කියන එක හදන්න බෑ. හැදුවොත් ඒක ස්වභාවය නොවේ. ඒ නිසා හදන්නේ නැතුව ලබා ගන්න දෙයක් තමයි ස්වභාවය. කර්මයෙන් නිදහස් වූ මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ කම්ම නිරෝධාය සංවත්තති. මේ කර්ම නිරෝධ කරන මාර්ගයක්. කර්ම රැස් කරන්න එපා. කර්මස්ථාන කියලා කර්ම පුරව ගන්න එපා. කර්මයෙන් නිදහස් වෙන්න, අස්ථාන කරන්න, කර්මය අයින් කරන්න. කර්මය අයින් කරන එකට තමයි කර්ම අස්ථාන කියලා කියන්නේ. කර්ම කරන එකෙන් නිදහස් වීම කර්මස්ථාන. එහෙනම් ඔබට ලැබෙනවා මේ කර්මස්ථානය කර්මයෙන් අයින් වෙන්න මාර්ගය. දැන් ඔබ මේ මොහොතේ කුමන කර්මයක සිටියේදයි බලන්න. තේරෙනවා නම් ඒකත් උනන්දුවෙන් බලන්න යන්න එපා. ස්වභාවයෙන් තේරෙන්න ඉඩ හරින්න. ඒ කර්ම අස්ථාන කරන්න, කර්මයෙන් ඉවත් වෙන්න. තමා ජීවත් වෙන තැන කර්ම තියෙන්න පුළුවන් කමක් නැහැ. කර්ම තිබුණොත් කර්මකාරයෙක්. කර්ම නැත්තම් අන්නේ තැනත්තාම කර්ම නිරෝධ කළ තැනත්තෙක්. ආර්ය භූමියට, ආර්ය මාර්ගයට පිවිසුණු කෙනෙක්. හොඳයි සාදු. මට හිතෙනවා මම ඔයත්තන්ව තවත් කර්මයක පැටලෙව්වද කියලා. හැබැයි මම නම් පැටලුවේ නෑ. තමන් විසින් අනවබෝධයෙන් පැටලුනාද? අන්න ඒ නිසා තමයි පින්නතුනි තථාගත ධර්මයේ සූක්ෂම ධර්මයක් කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ඒ වචන අඩු නැතුව එකතු කරගත්ත නම් 100%ක් අන්න ඔබ කර්මයෙන් නිදහස්. ඒ මාර්ගයට පිවිසෙනවා. ඊට පස්සේ මාර්ග බලය, ලෝකෝත්තර කුසලයේ වැඩි වෙනවා. ලෝකෝත්තර කුසලයේ කෙනෙක්ගේ ජීවිතේ 100%ෙන් වැඩි නම් 55-60%ක් තියෙනවා නම් එයා ලෝකෝත්තර පැත්තට දිගට මැදී යනවා. පටිසෝතගාමී ප්‍රතිපදාවෙන් සෝතාපන්න වෙනවා. යම්කිසි කෙනෙක්ගේ ලෝකෝත්තර කුසලයේ තියෙන්නේ 49% කියමුකු, මදි. 50% කියමුකු, ඒත් මදි. 70%කට ඇදී යන්න නම් මංචාඩියක් හරි වැඩි වෙන්න ඕනේ කියලා අපි දන්නවා. එහෙමනම් ලෝකෝත්තර කුසලයේ ලෞකික තියෙන බරට වඩා වැඩි වෙන්න ඕනේ. ලෞකික කුසලයට වඩා ලෝකෝත්තර කුසලය වැඩි වෙන්න ඕනේ. දැන් බලන්න කිරලා ඔබේම ලෞකික කුසලයේද වැඩි? අපි ලෞකිකයකට අපි කියමුකෝ ඒක කුසලය නැතුව ලෞකික පින් කියන පින්පව්. පින්පව් දෙකම ලෞකික පින්පව්ද වැඩි, ලෝකෝත්තර කුසලයේද වැඩි කියලා කිරල බලන්න. දැන් එතකොට තීරණය කරන්න පුළුවන් මගේ තියෙන ලෝකෝත්තර කුසලයේ මෙච්චරයි තියෙන්නේ, ලෞකික පව්පින් මෙච්චරයි තියෙන්නේ. ලෞකිකයන් හඳුන්වලා දීලා තියෙන බුදුහාමුදුරුව දවසක් පින් කරන දවසක් පව් කරන කට්ටිය හැටියටනේ. වෙලාවකට පින් කරන වෙලාවකට පව් කරනවා නේද? වචනයෙන්ද ක්‍රියාවෙන්ද සිතවිල්ලෙන්ද එහෙමයි. දවසක් පින් කරන දවසක් පව් කරන දෙකම රැස් කරමින් ඉන්නවා. කර්මකාරයෝනේ කර්ම රැස් කරනවා. කර්ම ගෙවනවා කර්ම රැස් කරනවා. කර්ම ගෙවනවා කර්ම රැස් කරනවා. ඔය කර්ම සිත තියෙනවනේ, ඔය සිත පින්නතුනේ පවුද පින්ද කියලා අඳුරන්නේ එයා. මේක පවුද මේක පින්ද කියලා අඳුරන්නේ එයා. කැමරාවක් වගේ ඔක්කොම දත්ත තැම්පත් කරගන්නවා. එච්චරයි. ඊළඟට ඒ විදියටම අපිට රිටර්න් එකක් හම්බ වෙනවා. අපිට ඒක පින් වශයෙන් ගන්නත් පුළුවන්, ඕනනම් පව් වශයෙන් ගන්නත් පුළුවන්. කරපු දෙයම ප්‍රතික්‍රියාවලියක් බවට අපිට ලබා දෙනවා. කැමති විදිහක ගන්න පුළුවන්. දැන් මේ ලෝකේ මිනිස්සු හැම දෙයකින්ම සතුටු වෙන්නේ නෑනේ. එකම දෙයක් එක්කෙනෙකුට කරදරයක්, තව එක්කෙනෙකුට ඒක වටින දෙයක්. තේරුණානේ? සමහර අයට ලොකු ගෙවල් කරදරයක්, සමහර අයට ලොකු ගෙවල් හීනයක්. ඒක මම කිව්වේ. මේක පෞද පින්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඔබට. එයා හිතනවා මේක මහා පාපයක්, මේ තඩි ගයක් ඇතුලේ මේක අතු ගන්න නඩත්තු කරන්න බෑ, හරි අමාරුයි කියන්නේ නැද්ද කට්ටියක්? ඉන්නව නේද? ආ, තව කෙනෙක් ඉන්නවා මේ හිච්චි පැලේ මෙහෙම නෙමේ, මහා මාලිගාවක් වගේ ගයක් තිබ්බනම් අනේ ශෝකය. ඉතින් ඒක තමයි කියන්නේ පිළිතුරුනේ. ඒක අපේ ඔළුවෙන් තමයි තීරණය කරන්න වෙන්නේ. කරන ලද දානමය කුසලයකට අනුව විශාල ගයක් හම්බෙලා තියෙනවා, අතු ගාගෙන ඉන්නයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. තේරුණාද? තමන් කරපු දෙයට අනුව හම්බෙලා තියෙනවා. ඒක තමන්ගේ ඔළුවෙන් තමයි එළියට ආවට පස්සේ තමයි තමන් තීරණය කරන්නේ මේක මට වාසනාවක්ද අවාසනාවක්ද, පවද්ද පිනක්ද, පහසුවක්ද අපහසුවක්ද කියලා තීරණය කරන්න වෙන්නේ එයාට. තමන් කරපු දෙයට අනුව තමන්ට ප්‍රතිඵල හම්බ වෙනවා. එච්චරයි. එයා දන්නේ ගැඹුරු යටි සිත දන්නේ, සාංශාරික හිත දන්නේ, මේක පවුද මේක පින්ද කියලා දන්නේ. දැන් බලන්න එවිට මේක ඕනම ආගමිකයෙකුට සම්බන්ධද නැද්ද? ආගමේ මොනෝ කියලා තිබ්බත් අදාළ නැහැ. එයා ඒක තැම්පත් කරගන්න ඔයක රිටර්න් එක අපිට දෙනවා. ඉතින් අපිට ඒක ඔළුවෙන් හදන්න පුළුවන්. මේක වාසියක්, මේක අවාසියක්, මේක පවක්, මේක පිනක් කියලා බෙදන්න පුළුවන්. මේ ලෝකයේ සමහර අය ඉන්න ප්‍රසිද්ධිය කීර්තිය නැති එක දුකක්. නැති එක දුකක්. එයාට ඒක තිබ්බනම් හොඳයි කියලා හිතන ප්‍රසිද්ධිය කීර්තිය ලබා ගන්නනේ මහන්සියනේ. හොඳට ප්‍රසිද්ධිය කීර්තිය ලබාගත් අයගෙන් පොඩ්ඩක් අහලා බලන්න. ප්‍රසිද්ධිය කීර්තිය දුකක් වෙලා. තේරුණාද? ප්‍රසිද්ධිය කීර්තිය දුකක් වෙලා. බාධාවක් වෙලා, කරදරයක් වෙලා, තමන්ගේ පෞද්ගලික නිදහස නැති වෙලා. ඒකට බලන්න මිනිස්සු හබාගෙන යන්නේ ඒවා. හබාගත්තට පස්සේ කරදරයක් වෙන්නේත් ඒවා. දැන් මේවා තේරුම් ගත්තාම තියෙන වාසිය මොකද්ද? අපේ හිතේ හරි මේ විදිහේ ප්‍රශ්නයක් තිබුණොත් මේක ලිහිනව නේද? මේක ලිහිනව. ඔය ප්‍රශ්නේ දෙපැත්තටම තියෙනවා. ප්‍රාර්ථනා කරන අයත් ඇති, ඒව ලැබිලා ප්‍රතික්ෂේප කරන අයත් ඇති. එහෙනම් ලෞකික ලෝකයේ මත කුඩාගේක හිටියයි මහගේක හිටියයි, ධනවතෙක් උනායි දුප්පතෙක් උනායි, බාල උනායි මහල උනායි පණ්ඩිත උනායි නැතයි ප්‍රශ්නයක් නෑ. මේක ධර්මයේ වඩා ගන්න ධර්මයේ තියෙන වෙනමම මාවතක, ධර්මයේ තියෙන වෙනම මාවතක. මොකක්ද මේ මාවත? නිරෝධ මග්ග, නිරෝධ මාර්ගය. මොනෝද නිරෝධ කරන්නේ? ලෞකික සියල්ල නිරෝධ කරනවා. ලෞකික සියල්ල කියන්නේ වස්තු භාණ්ඩ නෙමෙයි. ඔබ ලොකු ගේක ඉන්නවනම් ඉන්න ප්‍රශ්නයක් නැහැ, පොඩි ගේක ඉන්නවනම් ඒත් ඉන්න කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ, ගොඩක් තියෙනවනම් ඒත් තියෙන්න හරි ඉන්න ප්‍රශ්නයක් නැහැ, මොකවත්ම නැත්තම් නැති එකත් ප්‍රශ්නයක් නැහැ. ඒව තිබුණත් නැති වුණත් ඒක ලෞකිකත්වයේ ප්‍රශ්නයක්. හැබැයි අපි දැන් මේ විසඳගන්නේ, අවබෝධ කරගන්නේ ලෞකික ප්‍රශ්නයක් නෙමෙයි, ලෝකෝත්තර දෙයක්. ඒක නිසා ලෞකික தത്വයේ ඔබ කුමන ස්වરૂපයක සිටියත් ලෝකෝත්තරත්වයට ඒ අදාළත්වයක් නැහැ. ඒකනේ බුද්ධ ශාසනයට හැමෝම ගත්තේ. දුප්පත් අයත් ගත්තා, පොහොසත් අයත් ගත්තා, උගත් අයත් ගත්තා, නූගත් අයත් ගත්තා, කාන්තාව, පිරිමි, බාල, මහලු ඕනම කෙනෙකුට එන්න පුළුවන්. මොකද මේ මාර්ගය වෙනස්. කුලය, ජාතිය, වර්ගය, ගෝත්‍රය අදාළම නැහැ. ඒ ඔක්කොම ලෞකික ප්‍රශ්න. මාර්ගය වෙනස්. වේගයෙන් ස්වාමීන් වහන්සේගේ දේශනා කරන ධර්මය හරියට තේරුම් ගන්න, තේරුම් අරගෙන ඉක්මනින්ම අනුගත වෙන්න, මෙතනම අනුගත වෙන්න මේ මොහොතේම. එවිට ඔබට ලැබෙනවා ත්‍යාගය, නිදහස, මානසික නිදහස ලැබෙනවා. ඒක ගැඹුරු ආධ්‍යාත්මික නිදහසක්. ආධ්‍යාත්මිකව කිසි දෙයක් පුරව ගන්න එපා වෙනතුනේ. ඕනම කෙනෙක් වැරදි කියලා පුරව ගන්නත් පුළුවන්, හරි කියලා පුරව ගන්නත් පුළුවන්. මුස්ලිම් ආගමිකයන්ට බුදුහාමුදුරු වැරදි, කතෝලිකයන්ට බුදුහාමුදුරු වැරදි කියලා තේරෙන වෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරන්ගේ වැරද්දක්ද? හිතේ පුරවගත්ත මිනිස්සයාගේ වැරද්දක්ද? තේරෙනවද? ඕනම කෙනෙකුට තව කෙනෙක් වැරදි කියලා තේරුම් ගන්න පුළුවන්. අපිට ඒගොල්ලෝ වැරදි වගේ පේනවා, ඒගොල්ලන්ට අපි වැරදි වගේ පේනවා. ඒකට හේතුව අපි සංඥාවන්වල, සම්ප්‍රදායන්වල, ලෞකිකත්වයන්වලම උපාදානය වෙච්ච නිසා. මෙතනින් අයින් වුණා නම් කවුරුවත් වැරදි නෑ, කවුරුවත් හරිත් නෑ, කවුරුත් වැරදිත් නෑ. එතන එතන ෂේ වෙලා, එතන එතන දෙවිලා යන ජීවිතයක් අපි ඔක්කොටම තියෙන්නේ. එහෙම නේද? එතන එතන ෂේ වෙලා යන, එතන එතන දී වෙලා යන ජීවිතයක් තියෙන පහනක් වගේ. පහන් දැල්ල එතන එතන දැල්වි දැල්වි අලුත් වෙනවා, එතන එතන අලුත් වෙනවා, එතන එතන ෂේ වෙනවා. අන්න එහෙම ඉන්නේ, ජීවත් වෙන්න බලන්න. එතන එතන ෂය වේවි ජීවත් වෙන්න. අපිට ඒකට කියන්න බෑ වර්තමානයේ ජීවත් වෙනවා කියලා. දැල්වෙන පහනක් වගේ ජීවිතයක් ආරි භූමියටපත් වුණොත් තියෙන්නේ දැල්වුණු පහන, නිවි ගියා වගේ ජීවිතයක්. ඒ පහන් දැල්ල නිවි ගියාම තියෙන්නේ. ලස්සනයි. ඉතින් අපි ඒක කවුරුත් අපි ඒක අනුගත කරගත යුතු ධර්මයක්. මතුපිටින් මනස විතරක් හදාගෙන සිටියොත් එහෙම ඒක වැඩක් නෑ පින්නතුනේ. ගැඹුරු මනසට ගිහිල්ලා ගැඹුරු මනසේ තියෙන දේවල් තේරුම් අරගෙන ඒවා මුලින් උදුරා දමන්න ඕන. එහෙම නැතුව උඩින් උඩින් අතු ඉති කප කපා හිටියට වැඩක් නෑ. උඩින් උඩින් අතු ඉති කප කපා ඉන්න කෙනාට අල්ලපු සීට් එකේ එක්කෙනා ධර්ම අවබෝධය කරගත්තයි කියපු ගමන් යකා නගිනවා. ඉරිසියාව ඇතිවෙනවා, වෛරය ඇතිවෙනවා, ක්‍රෝධය ඇතිවෙනවා, මාන්‍ය ඇතිවෙනවා. දැන් මෙතන කවුරු හරි කෙනෙක් තවට එකකින් අවබෝධයට පත් වෙනවා. ඔබත් එක්ක ආපු මිත්‍රයා, යාළුවා, කවුරු හරි කෙනෙක්, ඔබට මොකද හිතෙන්නේ? කොහොමද දන්නේ වුනේ? මොකද්ද දන්නේ වුනේ? ළඟටත් ගිහිල්ලා නෝ මොකද්ද වුනේ? මොකද්ද උනායි කියලා කියන්නේ? මේ පහ උනායි කියන්නේ. ඉතින් පහ වෙලා ගියාම ඔය වගේ වෙන අපිට කොච්චර දැනෙලා තියෙනවද? ඕක වෙන්න බෑ. ඒ බොරුවක් කියන්නේ නැති බලන්න මේ මිනිස්සයා රැවටිච්ච හැටිනේ. ඒ වගේ තත්ත්වයක් වෙනතුනේ අපි යන කාලේ තිබුණා නෑ. මට අන් අයගේ විභාගේ ලකුණු මට අදාළත්වයක් නෑ. මං යන ගමනම මම බලාගෙන යන්න ඕන කියලා මගේ මනසට මම ආන කළා. ඔබ මේ දෙපැත්ත බල බල ඉන්න එපා. බාර අශ්වය වගේ වෙයා මේ දෙපැත්තට මෙහෙම ගාඩ් දෙකක් දාගනි. පේන ඉලක්කය විතරයි. ඉලක්කයට දූපා. ඒ මිනිස්සු විතරයි ලෝකේ ජය ගන්නෙ. ඒ අශ්වය විතරයි දෙපැත්ත බල බල යන අශ්වය දුවන්නේ. ඒගොල්ලෝ රස්තේ ආදි වෙනවා. ඒ නිසා මනස වැරදි ලයින් වලට යනකොට ටක් දාලා ට්‍රැක් එකට ගන්න තමන්, මාවතට ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. සචිත්ත පරියෝදපන කියන තරම් ලේසිත් නෑ ධර්මය. ඒ වගේම අමාරුත් නෑ. නුවණ තියෙනවා නම් අමාරුත් නෑ. ඒ වගේම කියන තරම් ලේසිත් නෑ. මේක සූක්ෂමයි. සංසාරේ පුරුදු කරලා තිබුණු නම් ඉතාම ලේසි. සංසාරේ පුරුදු කරලා නැත්තම් අකාලිකවම ධර්මය අසන්න, අකාලිකවම හැම මොහොතකම වාසය කරන්න වැඩක් නෑ ලෝකේ. ලෝකෙ හොඳත් වැඩක් නෑ, ලෝකෙ නරකත් වැඩක් නෑ. ඔබ ලෝකයේ තුල අප්‍රමාණ දුක් විඳනනම්, සබ්බේ සංඛාරා අනිච්චා කියලා තමයි තේරුණා නම්, ලෝකෙ දිහා ආයි හැරිලා බලන්න ඔබට ආසාවක් හිතෙන එකක්. හරියට අර ලංකාවේ ජීවත් වෙලා කිසිම පැත්තකින් ගොඩේමක් නැහැ කියලා පෙනිච්ච මිනිස්සෙක් ලංකාව අතහැරලම වෙන රටකට යනවා වගේ ඔබ ලෝකෝත්තර විහෙතුයි. තේරෙනවද? මේ ලෝකයේ මොනම තැනක්වත් පරිපූර්ණ නැහැ රැඳෙන්න කියලා හිතිච්ච වෙලාවට අන්න ඒ කෙනා තමයි හිත නිදහස් කරගන්නේ. ලේසි නෑ ඉතින්. දරු බන්ධනයෙන් නිදහස් වෙලා, ස්වාමි පාරියා බන්ධනයෙන් නිදහස් වෙලා, තමන්ගේ තියෙන්න්න වූ පෞද්ජලික ලෝබද්වේශ මෝහෝලෙ නිදහස් වෙලා මාන්න උද්දච්චා විද්‍යා ගුණමකුකං ඒව මේව ඉරිසියාවල් එවම වෙනවා ඒවයින් නිදහස් වෙලා බන්ධනය වෙන්න එපා කිසිම චිත්ත රාමුවකට. චිත්ත රාමුවලට අහුුණුත් ඉවරයි. මට තිබුණු ලොකූම වාසිය ඒකයි මං චිත්ත රාමුවලට අහසුවෙන්න ගියේ නෑ. මම කෙනෙක් වෙමි කියල නෙමේ මම ගියේ, මම කිසිවෙක් නොවෙමි කියන අදහසින් තමයි ධර්මයට පිවිසේ. මං කිසිම කෙනෙක් වෙන්නේ මං අදත් එහෙමයිනේ. මං ලොකු කෙනෙකුත් නෙමේ, පොඩි කෙනෙකුත් නෙමේ, ප්‍රසිද්ධ කෙනෙකුත් නෙමේ, අප්‍රකට කෙනෙකුත් නෙමේ, ගැහැනුත් නෙමේ, පිරිමිත් නෙමේ, ලොකුත් නෙමේ, පොඩිත් නෙමේ, මොකෙක්වත් වයසක කෙනෙකුත් නෙමේ, තරුණ කෙනෙකුත් නෙමේ, මහලු කෙනෙකුත් නෙමේ, බෞස්ෘතයකුත් නෙමේ, ඥානවන්තයකුත් නෙමේ, අඥානයකුත් නෙමේ. ඔබ මම මායයි කියන්නේ අන්න එයාට. ඔබ පත්තරේ ඇඩ් එක දානකොට නේද, වාහනයක් හිමි, ලක්ෂයකට වඩා වැටුප් හිමි, පවුලේ එකම පුතුට දියණියට සුරා සූදුවෙන් තොර තැබෑරුමක් හිමි පුතෙක් සොයයි නේද, ඒ වගේ කියන්නේ දාන්නේ. ඉතින් ඒ කියන්නේ මිනිස්යන්ව මොකද්ද එකකින් අදහස් වෙන්නේ? එයා වෙමි කියලා හිතාගෙන ඉන්න, නොවෙමි නෙමේ, ඉඩමක් හිමි. ඔබ එහෙමද? ඔබ එසේද? වාහනයක් සතු එහෙමද? යකඩ ගොඩවල් එහෙමද? එහෙම තැනක නම් ඔබ ඉන්නේ ග්‍රාම්‍යයි බාලයි කියන බුදුහාමුදුරු දේශනා කරපු එක සාධාරණනේ. ගාමෝ හීනෝ පූතජ්ජනික, හරිම හීනයි. ඉඩමක් සතු, ඉඩමක් හිමි, වාහනයක් හිමි කියලා හිතේ තියෙනවනං, ඇඳිලා ඇඟට ඇතුළට ඇවිල්ලා තියෙනවනං, ඒක තමයි ග්‍රාම්‍ය, ඒක තමයි හීන බව, ඒක තමයි ජීවිතයේ පුළුල්ව විශාලව දකින්න දන්නේ නැති කම, ඒක තමයි දුර්වල දේවල් උපාදානය වීම. හීනෝ ගම්මෝ පූතජ්ජනිකෝ අනර්යෝ අනත්ත සංහිතෝ, අනර්ථය පිණිසම පවතින දේවල්, පෙරේතයෝ වෙනවා, භූතයෝ වෙනවා, පිසාචය වෙනවා. මේකට නම් පින්නතුනේ මේ අතහැරීමට නම් සංසාරික බලයක් ඕනමයි. දාන දෙන්න ඕන, පින්කම් කරන්න ඕන, අතහරින්න ඕන. ඒක සාටක බමුණා වගේ අතහැරීමක් තියෙන්න ඕන. ප්‍රමාණයෙන් දන් දෙන්න ඕන. රුපියල් 100ක් තියෙන කෙනා 100ම දන් දීමයි, රුපියල් ලක්ෂයක් තියෙන කෙනා රුපියල් 100ක් දන් දීමයි කියන්නේ දෙකක්ද එකක්ද? දෙකක් ඒක. අරයා ලක්ෂයක් තියෙනකෙන් 100ක් දුන්නේ ප්‍රමාණයෙන් නෙමෙයි, මෙයා 100ක් තියෙනකෙන් 100ම දුන්න කියන්නේ එයා ඒක සාටක බමුණ වගේ කෙනෙක්. ඒක සාටක බමුණ මේක දෙන්න හිතනකොට ඒක සාටක බමුණට මෙහෙම හිතෙන්නේ නැති. දාන චේතනාවක් එයාට පහළ වුණා, මට අනේ මොනවා හරි දන් දෙන්න ඕන කියලා තිබුණේ මනුස්සයට. මොකක් හරි කරේ තියෙන සාලුව තමයි තිබුණේ. මනුස්සයා කල්පනා කරා මේක දෙන්න වැඩක් තියෙනවද, මේ රජවරුන්ගෙනුත් මේ අනුග්‍රහය ලැබෙනවා, සිවුරු පිරිකර හම්බෙනවා, කොච්චර ඇද්ද ගබඩාවල් පුරවලා, මම මොකටද නිකන් මගේ කරේ තියෙන සාලුව දෙන්නේ? ඔහොම සිතුවිල්ලක් එන්න නැතු ඇද්ද? ආ තේරුණා නේද? එහෙම සිතුවිල්ලක් ආවා. මම මොකටද මේ දෙන්නේ? එහෙම තමයි සිතේ ස්වභාවය. හැබැයි ඒ එන අකුසල ධර්ම සියල්ලම යටපත් කරගත්ත නිසා තමයි මම දිනුවා මම දිනුවා යයි ප්‍රකාශ කළේ. ලොකු සටනක් දීලා තමයි ඒක කරේ. වෙනතුනේ ඔය ඒක සාටක බවන වගේ පොඩි කාලේදී මම චූටි කාලේදී කඩින පින්කමකට අර කඩින පෙරහැරකට රුපියල් 5ක් දාලා තියෙනවා. දැන් අපි ගියා ඒ කඩින මේ මේක වෙනතුනේ කතන්දරයක් නෙමෙයි. හොඳේ වෙනතුන්ට මේක ජීවිතයට සම්බන්ධ කරගන්න ඔබ දිහා බලන්න ඔබේ මනස කියවන්න මේවත් එක්ක. චැප්ටරේ නැගලා අපිත් යනවා ඉතින්. කට්ටිය අර බෙර ගහගෙන යනවනේ ඒක ගම පුරාම එලි වෙනකන් යනවා. ආධාර එකතු කරන්න. ඒක සමහර යන උදවිය ඔය කටින පාත්‍රේනොත් හොරකම් කරනවා. ඔව් ඔව් ඔව්. හරි පුතාලා ඉන්නේ අඩිය ගන්න මොන කාලක් ගහ ගන්න ගන්න හරි ගන්නවා. එහෙම ඉන්නවා. ඉතින් ඒ නිසා මේ තියෙනවා. නමුත් අපි පොඩි කාලේ හරි ඒක කරේ නෑ. ඒක එහෙම කරේ නෑ. එහෙම ලෝභ ද්වේෂ මොහ තිබුණනම් පොඩි කාලේ හරි අද මෙහෙම තත්වයකට එන්නේ නෑ. හැබැයි ඒ වුණාට හිතුනේ සක්වේ තියෙන රුපියල් 5ක් මේකට දාන්න ඕන කියලා. ඉතින් අරක පාත්‍රේ පිරෙන්නම කාසි සල්ලි තියෙන. ඉතින් මට හිතෙනවා මොකද මම මේ රුපියල් 5ක් දාන්නේ මේකට. වැඩක් නෑ නේද ඕන තරම් තියෙන්නේ. ඒත් මට හිතෙනවමයි මේකට දාන්න කියලා. ඒත් හිත අනිත් පැත්තට අදිනු මම මොකටද මේක දාන්නේ. මේක අයිස්ක්‍රීම් එකක් කන්න පුළුවන් නේ මට. පොඩි කාණේ. පොඩි කාණේ හිතන එක මට ලොකුයි ඒක. මොකද මගේ තියෙන ප්‍රමාණය මට අද අම්බෙලා තියෙන්නේ මේ රුපියල් 5ම විතරයි. එච්චරයි තියෙන්නේ සාක්කුවේ මට. වෙන බැංකු පොතුත් නැහැ මොකවත් නැහැ. මේ ගෙදර පින් කැටේ තියෙන ඕනනම් හලාගත්තොත් මිසක් නැත්තන් නැහැ. ඉතින් ඒ නිසා මට ලොකුයි 5. ලොකු සටනක් දීලා පින්නතුනේ ඒ සටන කොච්චරද කියනවනම් එලි වෙනකන් ඒ සටන තිබුණා. ඒ පෙරහැර යනවා එලි වෙනකම්ම එලි වෙලා 6 වෙනකුනුත් ඒ සටන තිබුණා. ඊට පස්සේ දවල් වෙනකුනුත් ඒ සටන තිබුණා. දැන් ඔන්න කටිනේ සාංගි කරන්න හාමුදුරුවරු වඩම්මන වෙලාව බෙර ගහන්න පටන් ගත්තා. මනස සටන් කළා සටන් කළා කියන උඹට තව තියෙන විනාඩි 5යි. තා පොඩ්ඩකින් ආමුදුරු වඩිනවා. වැඩම කළා මේක සාංගික කරපු ගම මේ පින්කම ආයි කරන්න වෙන්නේ. මේක ඉවර වෙනවා. ඒ නිසා උඹට තව තියෙන තීරණේ ගන්න විනාඩි 5යි. මොකද කරන්නේ? අන්න ඒ මොහොතේ තමයි වෙනතුනේ මං ගිහිල්ලා ඒ රුපියල් 5 දැම්මේ. දවස් එකමාරක් විතර දවස් එකමාරක් විතර සටන් කරලා 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 රුපියල් 5 දැම්මේ මේ මොහොතේදී. හැබැයි මම පරාදුන් නැති එක ගැන මම සතුටු වෙනවා. හැබැයි මම ඒක බලන්න කැලස් විදියට දාලා නැහැ. ඒ කියන්නේ රුපියල් 5යි කියලා ගණන් ගන්න නැතුව ඒක දාලත් නැහැ. මට තියෙන ලොකුම දෙයක් හැටියට මට තියෙන එකම රුපියල් 5 හැටියට ඒක සාටක බඹුන වගේ දාන වගේ හිතෙන් ගලවලම ඒක දැම්මේ. ආයේ පහ ගැන හිතුවෙත් නෑ. මොකද මම සටනක් කරලා ඒ සටනෙන් ජයග්‍රහණය කරලා තමයි මම ඒක ලබා දුන්නේ. ඒ කියන්නේ හිතෙන්මයි දුන්නේ. දැන් හිතෙන් දෙන්න බැරි නම් මට ඒක තියාගන්න පුළුවන්. දැන් පිනක් කියන්නේ එහෙම දෙයක් වෙනතුන්ට. දැන් මෙහෙදි කිසියම් දෙයකට අපි මේ ඉල්ලලත් නෑ දෙන්න කියලාත් නෑ. සිය කැමැත්තෙන්ම දීලා තියෙන්නේ. සිය කැමැත්තෙන්ම අතහැරලා තමයි කරලා තියෙන්නේ. දැන් මේ ධර්මශාලාදිය පවා මේ කරලා දීලා තියෙන්නේ මේ හදන්න කියලා ඉල්ලලා නෙමෙයි. මේ AC හයි කරලා දෙන්න කියලා හයි කරලා නෙමෙයි. මේ ෆෑන් දාන්න කියලා දාලා නෙමෙයි. AC කැමැත්තෙන්ම හිතිලා දීපු දේවල්. අන්න ඒව තමයි ගොඩාක් වැදගත්. එනිසා මුදලේ නෙමෙයි වටිනාකම තියෙන්නේ ඒ මුදල දෙන පුද්ගලයාගේ තියෙන චේතනාන්විත භාවය. ඒකේ පරිපූර්ණ භාවය, උසස් සිතුවිලි, දර්ශනය ඒක වැදගත් වෙන්නේ. ඉතින් බලන්න පින්නතුනි මම රුපියල් 5ක් අටන පින්කමකට දාන ලබාවු කුසලේ. හැබැයි 1000ක් තියෙන අයත් ඇවිල්ලා මම හිතනවා කවුරු හරි රහතන් වහන්සේ කෙනෙක් එතන වැඩ හිටියනම් බල්ල කියයි. හරිම කටින පූජාව කරලා තියෙන්නේ මෙන්න මේ අහවල් පොඩි ළමයා කියලා කියන්නත් ඉඩ තිබුණා. එහෙම කෙනෙක් හිටියන දැකලා. මොකද හේතුව මම ප්‍රමාණයෙන් 100%ක් දීපු කෙනා එදා දවසේ. අත්හරින්න ඕන එහෙමයි පින්නතුනේ සටනක් දීලා මුලින් උපුටා දමන්න ඕන එක. දැන් අදත් තියෙන්නේ ඒ ඒක දීපු පිනේ සතුට මිසක් මං ගැන දුකක් කිව්වද? නෑනේ නේ. පිනේ සතුට කිව්වේ ඒක ඒකේ තියෙන වටිනාකම ඒ සටනේ ජයග්‍රහණය ගැන මම ප්‍රීති වාක්‍යයක් දේශනා කරා රුපියල් 5ක් ගැන. මතක තියාගන්න සාසනේ ලබන්නන් අග්‍රලාභීන් රුපියල් 5ක්වත් නෙමේ දුන්නේ සීවිලි හාමුදුරුවෝ. ඊටත් වඩා අඩු දෙයක්. තේරුණානේ? බඩේ තියෙන කැමටි කැලියට අරන් දුන්නේ. ඒක ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක අමාරු දෙයක්. ඒකට තියෙන්න ඕන පින්නතුනේ පුදුම දයාවක්, අපරිමිත දයාවක්. සතෙක් වෙනුවෙන් එච්චර උණු වෙන හිතක් උන්වහන්සේට තිබුණා නම් ඒක ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ මිනිස්සෙකුට නේද? කොච්චර දයාපන්න භාවයක් තියෙන්නේ නැද්ද කියලා. ඒ නිසා ඔය ධර්මයේ කියන හාමුදුරුවන් වහන්සේලාට මොනවා හරි කියලා මේ ධර්මයක් උගන්වලා මිනිස්සු නිවන් හදන ස්වාමින් වහන්සේලාට එහෙම දොස් කියලා නිග්‍රහ කරලා පව් පුරව ගන්න එපා. උන් වහන්සේලාට මේ රටේ මොනවා හරි බිස්නස් එකක් කරන්න, ව්‍යාපාරයක් කරන්න, රස්සාවක් කරන්න බැරි ජීවිත නෙමෙයිනේ. සමහර අය එහෙම කරපු අය ඈ හොඳ උගත් ඉහළ රස්සාවක් කරපු ලක්ෂ කෝටි ගණන් වැටුප් ලැබපු අය ඇවිල්ලා මහන වෙලා මේ ධර්මයේ කියනකොට බයිනවා. මේ රටේ ඉන්න එහෙම ස්වාමීන් වහන්සේලා කීප නමක්. ඉතින් ඒක මොනතරම් දයාපන්න භාවයකින් කරුණාසිතකින් ඉපදුණු දෙයක්ද කියලා පින්නතුණු තේරුම් ගන්න. එනිසා මේ මම උනත් ධර්මයේ කියන්නේ මට ඕනද ධර්මයේ විකෘති කරන්න? මට ඕනද බුද්ධාගම වෙනස් කරන්න? මට ඕනද මිනිස්සු අකුසලයට යොමු කරන්න? මට ඕනේ නෑ. මට කීර්තිය ඕනත් නෑ. මට වස්තු සම්පත් ඕනත් නෑ. මට ඒ කිසි දෙයක් ඕනේ නෑ. මට අවශ්‍ය කරන්නේ ඔබේ අවබෝධය, ඔබගේ ඥානය, අවදිය. හැබැයි ඉතින් ඔබට ස්වාමීන් වහන්සේ නොයෙකුත් දේවල් පරීක්ෂා කරන්න ප්‍රකාශ කරමින් ඔබගේ කම්පන ප්‍රකම්පන බලනවා. එහෙම නැතුව හොයන්න බෑනේ. දොස්තර මහත්තයා රිදෙන තැනට පෑනින් යන්නේ නැත්තම්, කට්ටකින් යන්නේ නැත්තම් එයාගේ වේදනාව ප්‍රකම්පනේ අඳුනගන්නේ කොහොමද? දැන් මෙතන ડોක්ටර් රිදෙනවා කියලා කිව්වහම ડોක්ටර් නිකන් ඉන්නේ නැහැ. ડોක්ටර් ඇඟිල්ලෙන් අරිනවා උතෙන්ට. එතකොට තමයි එයා තේරුම් ගන්නේ මේකේ මේ රිදුම කොච්චරද, වේදනාව කොච්චරද, මේ මනුස්සයා කෑ ගහන විදිහින් තමයි තේරුම් ගන්නේ මේකේ වේදනාව කොච්චර තියෙනවද කියලා. බොරු කියන්නත් හොඳ නැහැ. ડોક્ટર බොරු කියන්න ගිහිල්ලා පහුගිය දවසක එක්කෙනෙක් කියනවා එයාට හිරිවැටෙන බේතක් ගාලා මේ පෑනෙන් යනවාම දැනෙනවද කියලා අහලා. එයා ඉතින් කියලා දැනෙන්නේ නැහැ කියලා. මාළුකොට ડોક્ટર වැඩේට ලෑස්ති වුණා, කැපුවා. කපනකොට කෑ ගැව්වා. ඒත් හිරිවැටිලා නැහැ. නොමේ දොස්තරට බොරු කරන්න ගියොත් ඈ ඊට පස්සේ ආයේ එක එක ඒවා ගහලා සිහි නැති කරලා බොහොම අමාරුයි කපලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බොරු කරන්න එපා. බොහොම විවෘතව ඉන්න ඕන. යා හිතුවේ නැහැලු දැනෙන්නේ නැහැ කියපු ගමන් කපන එකක් නැහැ කියලා කපලා. ඒ නිසා බොරු කරන්න එපා. විවෘතව ඉන්න, හැම තිස්සෙම විවෘතව ඉන්න. මනස හංගන්න එපා. කාටවත් පේන්න ඔබ හැදෙන්න එපා. ඔබට පේන්න ඔබ ජීවත් වෙන්න. ඔබට පේන්න ඔබ වැරදි කරන්න එපා. මනුස්ස ලෝකෙන් ප්‍රශංසා ලබන්න පුළුවන් වෙයි කියලා හැමෝගෙම කිසි වෙලාවක හිතන්න එපා. මොනවා කළත් මං බුදු රාජාණන් වහන්සේගේ මට්ටමටම ගුණධර්ම ගොඩ නගලා මං බණ කිව්වත් ප්‍රශංසා හම්බ වෙන්නේ නෑ කියලාම හිතාගන්න. නියඳව ඉන්න අයටත් බනිනවා, කතා කරන අයටත් බනිනවා, ටිකක් කතා කරන අයටත් බනිනවා, ගොඩක් වැඩ කරන අයටත් බනිනවා, වැඩ නොකර ඉන්න අයටත් බනිනවා, හැමෝටම බනිනවා. මොකක්වත්ම නැත්තම් ලස්සනට ඇඳල පෙළඳල ඉන්නවා කියලා හරි බනිනවා. තේරුණා නේද? අස්සරට ඇඳල පැළඳලා හරි ඉන්නවා කියලා බයිනවා, නැත්නම් සැප විඳිනවා කියලා හරි බයිනවා. කෙනෙකුට සැප විඳිනවා කියලා ඒක වරදක් හැටියට අරගෙන බනින්න පුළුවන්ද? අනේ කවුරු හරි සැපෙන් ඉන්නවනම් කොච්චර ලොකු දෙයක්ද ඒක? කවුරු හරි hina වෙලා ඉන්නවනම් කොච්චර ලොකු දෙයක්ද ඒක? මෙච්චර ඉරිසියාව, මෙච්චර ලෝභය, මෙච්චර කුහකකම් හිත්වල බෞද්ධය පුරවගත්තේ කොහොමද? හිතා ගන්න අමාරුයි. මේ හැම දෙයක්ම මතක් කරන්නේ ලෝකය අත්හරින්න, හිත අත්හරින්න, ඉන්ද්‍රියන් අත්හරින්න. අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ පින්නුතුනේ, අත්හරින්න. අවබෝධය වැඩි වෙනකොට අතහැරෙනවා. අවබෝධය වැඩි වෙනවා කියන්නේ ගෙඩියක් පැහෙනවා වගේ වැඩක්. ගෙඩියක් පැහෙනකොට පින්නුතුනේ ඒ ගෙඩිය ඒකාන්තයෙන් ඒ ගහින් වැටෙනවා. තේරෙනා නේද? අන්න එහෙමයි අතහැරීම සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව ගැට කඩලා දාලා හරියන්නේ නැහැ. ගහ පැහෙන්න ඕන. පැහෙනකොට ගහ ඒ ගෙඩි වැටෙනවා. ඒ නිසා දැන් අපි දන්නවා කොහොමත් ගොයම් පැලයක් වුණත් ඒක මියේ යන්නේ, ඒක හටගෙන ඒකේ පළදාව දීලා අවසන් වෙලා ඒක මේ යනවා. පැහිලා ඉවර වෙලා අවසන් වෙනවා, මේ යනවා. සංසාරෙත් එහෙමයි. සංසාරෙත් අවබෝධයෙන් එයා පරිපූර්ණ වෙලා පැහිලා මෝරලා වේලිලා ඊට පස්සේ අවසන් වෙලා යනවා. අන්න ඒ වගේ ස්වභාවික ක්‍රියාවලියකින් අතහැරීම තමයි සිද්ධ වෙන්න ඕනේ. එහෙමනම් ඒකට අපි කරන්න ඕන නුවණ පැහෙන්නේ ජීවිතේ දිහා හරි පුළුල් අන්දමෙන්, විශාල අන්දමෙන්, විශාල දර්ශනයකින් බලන කෙනෙකුටම පමණයි ආධ්‍යාත්මික පැසුණු බුද්ධියක් තියෙන්න ඕන, වියලුණු බුද්ධියක් තියෙන්න ඕන. ඒ කියන්නේ පැහිලා ඊළඟට වෙලිලා යනවනේ, පරඬල් වෙනවා. බුදු කෙනෙක් හොයාගන්නේ ඔබට පේන්නේ ඔබ කොහොමද අන්නේ විදියට තමයි බුදු කෙනෙක් හොයාගන්නේ, තේරුම් ගන්නේ. ඔබට පේන්නේ ඔබ කවුරුන් කියලාද අන්නේ හඳුනා ගැනීම තමයි බුදු කෙනෙක් හඳුනාගන්නේ. හිතන්නකෝ මං හඳුනාගන්නෙත් එහෙමයි කියලා. බුදු කෙනෙක් තරමටම නෙමෙයි, පොඩියට හරි මම හඳුනාගන්නෙත් ඒ විදියට. බුදුහාමුදුරුවෝ හිරු මඩල වගේ නම් අපි මේ පොඩි මේ ලයිට් ලාම්පුවක් වගේ. නමුත් ඒ ලාම්පුවෙන් හරි මනුස්සයාව අපි හඳුනගන්නේ ඒ ක්‍රමයට. ඔබට ඔබ දැනෙන විදියටයි ඔබව මා හඳුනගන්නේ කියලා මතක තියාගන්න. ඔබ පෙන්නන විදියට නෙමෙයි. හොඳේ? ඔබ පෙන්නන විදියක් තියෙනවනේ. ආමුදුරු ඉස්සරහා, සමාජයේ ඉස්සරහා ඔබ පෙන්නන විදියක් තියෙනවා. ඒ විදියට එහෙම නෙමෙයි මම හඳුනගන්නේ. ඔබට ඔබ පේන විදියටයි මා ඔබව හඳුනාගන්නේ. දැන් හරිනේ? දැන් පෙන්නන විදිය අස්කර ගන්න වෙනවා. ඔබට ඔබව පේන විදියටයි මම ඔබව හඳුනාගන්නේ. මේ කිසිම කෙනෙක් එක වගේ නෑ. හැමෝ ළඟම එක එක එනර්ජි, එක එක ශක්ති තමයි මට අහුවෙන්නේ. ඔබටත් එහෙම වෙන්නේ නේද? හැම මිනිස්සෙම එක විදියට නෙමෙයි තේරෙන්නේ. ඔබටත් යම් ප්‍රමාණයක මිනිස්යාව කියවීමක් දැනෙනවා, හඳුනා ගැනීමක් දැනෙනවා. එක 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 විදියට තමයි දැනෙන්නේ. ඒක මගේ දෘෂ්ටිය නම් මගේ දෘෂ්ටි ආකාරයට මට ඔක්කොම පේන්න ඕන. මගේ දෘෂ්ටියක් නැතුව මම බලන කල්ලි එක එක රශ්මි ධාරාවල්, එක එක මානසික ධාරාවල්, එක එක විදියට ශාරීරික ඕරා එකක් තමයි පිට වෙන්නේ. නානත්ත කාය නානත්ත සංඥා. හැඩේ ඔබේ රූපයේ වෙනස් වගේම මනසේ හැඩයත් වෙනස්. අපිට නිවාස පේන් කරන්න කල මිලියන ගානකින් ගන්න පුළුවන් වගේ බලන්න, පාට වෙනස් කරලා වෙනස් කරලා වෙනස් කරලා වර්ණ මිලියන ගානක් තියෙනවා. මිනිස්සු පින්නතුනේ ලෝකේ කෝටි 7-800ක් ඉන්නවා නම් ඒ ගානටම වර්ණ, ඒ ගානටම වර්ණ තියෙනවා. දෙන්නෙක් එක වගේ නේ. ඒ වුණාට අපේ ශාසන ධර්මයට ඇතුල් වෙනකොට එකම ගුණයකට අපි එකතු වෙනවා. ආධ්‍යාත්මික සිතෙන් සද්ධර්මය අවබෝධ කරගත සියලු දෙනාම එක හා සමාන වෙනවා. එතෙන්දී අඩු වැඩි නැහැ. ඔය බුදුහාමුදුරු රහතන් වහන්සේලා කියලා අපි පිටින් පළවෙනිය, දෙවෙනිය, ආග්‍රය, තුන්වෙනිය, හතරවෙනිය කියලා බෙදුවට 80 මහා ශ්‍රාවකයෝ කියලා අනුපිළිවෙල දැම්මට ඒ අපි ලෞකික ලෝකේ ඉඳන් මිනුම් දඬු වලින් ඒ දාලා තියෙන්නේ. උන්වහන්සේලාගේ ලෝකෙ සියලු දෙනාගේ ආධ්‍යාත්මික අවබෝධ, නිර්වාණ ධර්මයේ අවබෝධ ලෝකය එක සමානයි. ඒක දේශනා කරලා තියෙන බුදු කෙනෙක්මයි, බුදුහාමුදුරුවෝමයි ඒක දේශනා කරේ. මොකද එතනත් ભેද තියෙනවා නම් සත්පුජ්‍යල ඉන්නවනේ. එතන ભેද නැහැ. සත්පුජ්‍යලියෝ නැහැ. එතන ભેද නැහැ. හිත ලොක් කරගෙන ඉන්න එපා. මෙහෙම මේ කව කාටවත් අවසන්න දෙන්න නැතුව කාමර වහගෙන ඉන්නවා වගේ ඉන්න එපා. ධර්මයේ හමුවට ආවම හිත ලොක් කරගෙන ඉන්න එපා. දැන් ගෙවල් වලත් ඉන්නෝනේ. මගේ කාමරේට කවුරුත් එන්න ඕනේ නැහැ. අර කාමරේට එන්නෝ. අපිට එක එක මනුස්සයන්ට අපි පෙන්වන්නේ නැති කාමර තියෙනවා නේ, තමගේ පෞද්ගලික කාමර. මේ ගෙදර ඉන්න ඉතින් හැමෝටම පෙන්වන්නේ නැහැ. ඕම සමීපතේකට විතරයි නේද තමගේ පෞද්ගලික කාමරයට යන්න අවස්ථාවක් කතා ලැබෙන්නේ. ජීවිතේ ගොඩක් දේවල් වහගෙන තියෙනවා. තමගේ තියෙන පෞද්ගලික කම්පියුටර් එක හරි පාවිච්චි කරන්න දෙන්නේ. සමහරලාට කෙනෙක් නැති වෙන්නත් පුළුවන්, සමහරලාට අතිශය සමීප කෙනාට වෙන්නත් පුළුවන්. නමුත් දැන් තියෙන ලෝකේ කොහොමද තියෙන්නේ? මාත්‍යගේ ෆෝන් එක නෝනට අල්ලන්න දෙන්නේ, නෝනගේ ෆෝන් එක මාත්‍යට අල්ලන්න දෙන්නේ. මාත්‍ය දන්නවා මේක ඇල්ලුවොත් කේස් කියලා නේද? ඒක නෝන දන්නවා මේක ඇල්ලුවොත් කේස් එකක් කියලා. ඉතින් ඒ නිසා දෙන්නම ලොක් එකක් දාගෙන බොහොම අමාරුවෙන් පරිස්සම් කරගෙන මේක ඉන්නේ. ඒතෙන්ට විවෘතතාවය බෝධ වෙතර ප්‍රශ්නය. හැබැයි බුදුරජාණන් වහන්සේ හමුවට එනකොට අපේ ෆෝන් එකේ ලොක් එක ඇරලා, අපේ කම්පියුටර් පාස්වර්ඩ් ඔන් කළා, අපේ සියලුම කාමර ටික ඇරලා අපි දෙන්න ඕනේ. දෙනවද ඔබ? බුදුහාමුදුරුවෝ ගෙදරට වැඩම කළොත් ඔබ දෙනවද? පුළුවන්ද? පුළුවන්ද? බැරිද? සේපු තරල පෙන්න්න ඕන, බැංකු පොත්තුවක් පෙන්න්න ඕන. එතකොට අඩුනම් දේවි, වැඩිනම් මේ ආරාමයක් හදලා දෙන්න කියාවේ. ඈ අර තියෙන මේ ධනෙ මේ කරන්න කියාවේ. එහෙම ජීවිතයක් තියාගන්න, අන්න ඒක තමයි පිටුතින් තුරුණුවන්ට සිත කය වචනේ පූජා කිරීම කියන්නේ. ඒක ඒක හදවතින් ඇත්තම කතාව ඒකනම්. අදපතුලෙන්ම බොරුවක් නෙමෙයි නං, ඇත්තම කතාව ඒකනම්. බුදුහාමුදුරන්ට මගේ නිවසේ ඕනෙම තැනක් ඕනම වෙලාවක විවෘතයි. ඒ කියන්නේ පින්නතුනි, අපි මේ විශ්වයට විවෘත මිනිස්සෙක්කියා. බුදුරජාණන් වහන්සේට විවෘතයි කියන්නේ. ඒ වගේම පින්නතුන්ට අපි මතක් කරලා තියෙනවනේ, මෙන්න මේ මෙතෙන්ට ආවමත් එයා ඒ විවෘත වෙනවා. අකුසල කර්මයක් තියෙනවා නම් ඒද ඵල දේවා, කුසල කර්මයක් තියෙනවා නම් ඒකත් ඵල දේවා කියලා ඉන්නවා නම් එයා හරි විවෘත කෙනෙක්, විශ්වයට විවෘත කෙනෙක්. දැන් මේ අපේ උදවිය ඉන්නේ අකුසල කර්මයෙන් බේරෙන්නයි, ඔව් කුසල කර්මය විතරක් ඵල දෙන්නයි කියලා හිතාගෙන ඉන්නේ. එහෙම බෑ. ඒ හැමදේම ඵල දෙනවා. විවෘත වෙනවා ඒ ආයේ දෙයට. එයා විශ්වවාසිකයෙක් බවට පත් වෙනවා. අනිත් එක එහෙම හැංගෙන්න හැදුවට ලෝකෙ හැංගෙන්න බෑ පින්නතුනි. හැබැයි කරන කුසල කර්ම නිසා අකුසල කර්ම දුරු වෙනවා. ඒවා මැකෙනවා. ඒක හරියට අර උණු වතුර භාජනයකට ඇල් වතුර කෝප්ප 4-5ක් දැම්මහම ඒකේ රසනේ නිවිලා යනවා වගේ. ඒක වෙනම කතාවක්. හැබැයි එසේ නොකරන්නේ නම් ඒ දෙකේ රසනේ මේ විදිහටම තියෙනවා. ඇල් වතුර විදිහට ඒකේ රසනේ, උණු වතුර විදිහට රසනේ තියෙනවා. මේ සෑම ධර්මයක්ම පින්නතුනේ ඔබේ මනස පිරිසිදු කරගන්න, හෝද ගන්න, අතුගා ගන්න, නිරෝධ කරගන්න, විමුක්ති කරගන්න. එහෙම නැතුව මේ මනස හිර කරගන්න, ගල් කරගන්න, දැනුවත් වෙලා යන්න, දැනුම පුරවන් යන්න නෙමෙයි. මෙතනම මේ මනස සෝද ගන්න. ඒක ගැඹුරු ආධ්‍යාත්මේ කරාම සිසාරාම විහිදුවා ගන්න. ගැඹුරු ආත්මයක බොහෝ දෙනෙක් හඳුනන්නේත් නැහැ පින්නතුනේ. එයාට ඒ ගැඹුරු ආධ්‍යාත්මය තේරෙන්න නම් දවසට පැය භාගයක් නිහඬව ඉන්න පුරුදු වෙන්න ඕන. මුකුත්ම නැතුව නිහඬව ඉන්න පුරුදු වෙන්න. දැන් මේ පෘථුවියේ සවි කරලා තියෙනවා විශ්වයේ කොයි බහරි තැනකින් නාදයක් හරි සිග්නල් එකක් හරි මොනවා හරි ආවොත් හඳුනා ගන්න කියන යන්ත්‍රෝපකරණ සවි කරලා තියෙනවා. ඒකේ ස්වභාවය තමයි ලෝකේ වෙන සක්වලකින් හරි කොහෙන් හරි සිග්නල් එකක් ආවොත් ඒක හඳුනා ගන්න. ශබ්ද තරංගයක් හරි ආලෝක තරංගයක් හරි ආවොත් හඳුනා ගන්න. ඉතින් පින්නතුනි, අපේ මනසටත් එහෙම එකක් හයි කරමු. අපේ මනසටත් අපි හයි කරලා ඉදිමු මේ වගේ හඳුනා ගැනීම, තරංග හඳුනා ගැනීම අවධියක්, සැටලයිට් එකක් අපිත් හයි කරමු. හොඳට නිහඬව බලාගෙන ඉන්න මොන වගේ සිග්නල් දෙන්නේ කියලා. ගුණධර්ම හදන්න පින්නතුනි අපි එකින් එක කියන්න ඕනේ. තමන්ම දැනගන්න ඕන තමන්ට අමහිරි මානසික ස්වභාවයන් තමන්ගේ හිතෙන් දුරලන්න, මකා දාන්න. තමන්ම දැනගන්න ඕන. තමන්ම බලන්නත් ඕන මං කොහොමද මේ අමහිරි මතකය මකන්නේ කියලා. ඒකට කොහොමද අවශ්‍ය කරන කුසල් රැස් කරන්න කියලා බලන්න ඕන. මේ හිත හදන තැනයි, හිත හදන වැඩපිළිවෙලයි. බුදුරජාණන් වහන්සේ පෙන්වෙ පින්නතුනි හිත හදන වැඩපිළිවෙලක්. සිතින් නිදහස් වීම සඳහා මාර්ගෝපදේශයක් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ. ඔබ ඔබ නොවී, ඒ වගේම ඔබ කිසිවෙකුද්ද නොවී වාසය කළ යුතුයි. මම මම වශයෙන්ම වාසය කරන එකනි ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ. මම වශයෙන්ම වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ කිසිවෙකු නොවී වාසය කරන්න. කිසිවෙකු නොවී වාසය කරන්න අන්න එතෙන්ට තමයි පින්නතුනි මම අපහසුවෙන් ආවේ. අන්න එතෙන්ට දුක් විඳලා හරිය අපහසුවෙන් ආවේ එතෙන්ට. මම අපහසුවෙන් ආවා කියලා ඉතින් කියනෝ එහි හොයාගන්න මමෙක් නැහැ. එය සම්මුති වචනය භාවිතා කිරීමේ දක්ෂතාවය පමණයි. ලෝකයේ අත්හැරියා, ලෝකයේ අත්හැරිය කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. තේරුණා නේද? මොකවත් බලාපොරොත්තු වෙන්න එපා. ලෝකයේ අත්හැරිය කෙනෙක්ගෙන් යුතුකම් බලාපොරොත්තු වෙන්න එපා. ආයි ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. ඒකයි ආර්ය ශ්‍රාවකයන්ට දෙන දේ අනග්ගහිත චිත්තෝ දානන්දේති. දෙන දේ බලාපොරොත්තුවකින් තොරව දෙන්න. බලාපොරොත්තුවකින් නම් දීලා වැඩක් වෙන්නේ නෑ. ඒ කාලේ බුදුවරු රහතන් වහන්සේලා අද ඉන්නෝ මේ ගමේට, ඉන්නෝ තව නගරයක, තව රටක, තව තැනක, තව කොහේ හරි ඉන්නෝ. බලාපොරොත්තු තියාගන්න එපා කිව්වා. මේ දර්ශන ඥානයක් පින්නතුනේ සංඥාව තුළ නිරෝධයක් මේක තියෙන. භෞතිකත්වයකින් මේක කරන්න බලාපොරොත්තු වෙන්න එපා. මේක කෙනෙක්ගෙන් භෞතිකව බලාපොරොත්තු වෙන්නත් එපා. තමනුත් මේක භෞතිකව කරන්න යන්න එපා. උපාදාන කියලා කියන්නේ සංඥාවක්. අතහැරීම කියලා කියන්නේ සඤ්ඤාවක්. දැන් මම මේ අතහරින්න කියන ක්‍රමයට කුඩා දෙනෙක් හිතනවා මේම අතහැරීමක් තියනවද? මේම අතහැරීමක් කරන්න පුළුවන්ද? නෑ, මේ සඤ්ඤාවක් අතහරින දෙයක් කියන්නේ. ඔබේ සියලුම වටිනාකම් තියෙන්නේ සඤ්ඤාවක. භෞතික දේ තුල තියෙන්නේ ඇත්තෙම ඔබ ළඟ තිබුණත්, ඔබ ළඟ නැති වුණත් ඒ දේවල් ලෝකේ දේවල්. ඔබට කරගන්න බෑ. මේ මිනිස්සු පොරකෑවට මගේ ඉඩම කියලා එකක් හදාගන්න කිසිම මිනිහෙකුට බෑ මගේ ඉඩමක් හදාගන්න. ඒක ඕනම් ගිහිල්ලා තමන් පොලොවත් එක්ක සාකච්ඡා කරලම ඕක දැනගන්න. අද ගිහපු ගමන් ඉඩමට ගිහිල්ලා ආයි හායි කොහමද ඔව් මේ මම මේකේ කීවෙනි අයිතිකාරයද කියපන්කො බං කියලා අහන්න ඕන. එතකොට ඉඩම ගියයි මේ රටේ හිටපු ජනගහණයට වැඩි වඩා වැඩි පිරිසක් මෙතනම මගේ ඉඩමේ කියලා තෝ වගේම ආඩම්බරෙන් හිටියා කියලා කියයි. එහෙම කියයි ඔයා වගේම ආඩම්බරෙන් හිටියා මෝඩෙක් වගේ. හා එතකොට අනාගතයට අනාගතයටත් එහෙමයි. මේ රටේ ඉන්න ජනගහණයටත් වඩා ලෝක ජනගහණයටත් වඩා මෙතන මගේමයි කියලා මෙතන පදිංචි වෙනවා. ඒ අයට වෙන්නේ ඒ අයට වෙන්නෙත් අර අතීතේ වෙච්ච අයට වැඩේම තමයි. තේරුණාද? අතීතේ වෙච්ච අයට වැඩේම තමයි ඒ අයට වෙන්නෙත් නුඹට වෙන්නෙත් ඒ වැඩේ. එතකොට මේක මගේ ඊටම වෙන්නේ නැද්ද? නෑනේ මගේ ඊටම වෙන්නේ නෑ මේක. මගේ ගේ වෙන්නේ නෑ. දැන් මේක මතු පිටින් ගත්තොත් ගෙයක් හදන්නේ නාන්නේ දත් මදින්නේ ගේ හදන්නේ ගේ අතු ගන්නේ පේන්ට් කරන්නේ ලස්සනට ඉන්නේ නැහැ. මේක ආධ්‍යාත්මිකව ගත්තොත් ඒක දර්ශනයක් තේරුම් ගන්නවා. මානව ධර්මතා අනුව එයා ලස්සනට ඉන්නවා පිරිසිදුව ඉන්නවා ගෙවල් හදනවා ඒ ගේ ඇතුලේ සතුටින් ජීවත් වෙනවා මල් පැල ඉඳනවා හැඩයට තියා ගන්නවා. ඉතින් ධර්මයේ පිටින් අරගෙන ගත් එකේ හේනේ තමයි මේ බුද්ධාගමේ රටට තියෙන්නේ. ධර්මයේ පටලවල ගත්තා, වැරදි විදියට ගත්තා, කම්මැලිකමට සපෝට් එකට ගත්තා, අනිත් අයගේ ඇදකුද හොයන්න සපෝට් එකට ගත්තා, හාමුදුරුවරුන්ට වෛර කරන්න ඇදකුද හෙව්වා. ධර්මයේ ගත්තේ වෛර කරන්න. දැන් අපේ හාමුදුරු කෙනෙක් හිටියා මේ පන්සලට එහා පැත්තේ තියෙන්නේ ඇල. පන්සලේ සියඹල ගහ ඇල පැත්තට එතන පාරට නැමිලා තියෙනවා. ඒ හාමුදුරුවෝ හැමදාම ගියාම මේ සියඹල ගහේ අත්තක් කඩලා අරගෙන දත් මදිනවා. පොඩි ඉති කෑල්ලක් කඩලා අරගෙන අපි දන්නවනේ සියඹල කෝටු හරි හොඳයි කියලා දත් මදින්න. දත්වල කහට එහෙම යන්න බොහොම හොඳයි. ඒකෙන් ඉතින් බුලත් කන හාමුදුරුවෝ දත් මදිනවා. මේකෙන් උපාසකෙක් හිටියා මූණ පුප්ප ගත්තා. මූණ පුප්පගෙන දැන් හාමුදුරුවෝ දිහා වෛරයෙන් බලනවා. වෛරයෙන් බලලා මේ නිකන් නුරුස්සන මූණෙන් ඉන්නකොට මං අහුවා ඇයි උපාසක මහත්තයා අප්සට් එකේ? අර උන්වහන්සේ කරපු වැඩේ වැරදීනේ. මම මොකද්ද වැරද්ද? ගහව අත්තක් කැඩුවා. සේවල ගහේ අත්ත කැඩුවා. අත්ත කඩලා දන් වැදෙන. මම ගෝ ඉතින් පන්සලේ ගහේනේ. පන්සලේ ගහේ වුණාට අතු කඩන්න බෑ හාමුදුරුවන්ට. මන් දැනගත්ත විනය පිටකයේ කියවීම කියන්නේ මානසික රෝගයක් හදා ගැනීම හා සමානයි කියලා. දැන් මේ මිනිස්සුන්ට මානසික රෝගයක්. වෙන ගහක අත්තක් කැඩුවා නම් හිතන්න පුළුවන් හාමුදුරුවනේ උගේ ගහකින් අත්තක් කඩාගත්ත නිසා හරි එයාගේ ගහෙන් අත්තක් කඩාගත්ත නිසා හරි එයා වරි වෙන්නේ ඒක අහන්න නැතුව කැඩුවා කියලා. පන්සලේ ගහේ අත්තෙන් මේ කොලයක් කඩාගත්ත කියලා. එහෙම වෛර කරන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා අපි මං හිතන්නේ මේ නීති ධර්ම කියලා ගොඩාක් වෙලාවට අපි දාගෙන තියෙන්නේ මොනවද? නීති ධර්ම කියලා අපි ගොඩාක් වෙලාවට දාගෙන තියෙන්නේ මොනවද? නීති ධර්ම කියලා අපි දාගෙන තියෙන්නේ මානසික රෝග. සීල වෘත කියලා කිව්වෙත් ඒකනේ පිළිතුර. සීල වෘත. සීල වෘත දාගත්තාම ඒ වයින්ම පසුතැවිලා ඒ ඇත්ත අපාය යනවා. ඕනට වඩා බුදුහාමුදුරුව පෙන්වුවේ චේතාන්විත පිරිසුදු භාවය. තේරුණා නේද? චේතාන්විත පිරිසුදු භාවය. චේතනාව පිහිටවල කෙනෙකුට අහිතක් අනර්ථයක් අවඩක් කරන්න එපා. තමන්ටත් අහිතක් අනර්ථයක් අවඩක් කරන්න එපා. චේතනාව වැරදි කොට. දැන් සමහර උදවිය තමන්ගේ සියදිවි හානි කරගන්නෙත් මොකද කියලා බැලුවාම චේතනාව හොඳ නැහැ. මොනෝද ඇට වර්ගයක් කාලා ළමයි ටිකක් මැරුණා එක්තරා ඉස්කෝලෙක. මොකද කියලා ඒ ළමයිගෙන් ඇහුවාම ඒ ළමයි කිව්වේ මොකද? ගුරුවරුන්ගෙන් පලිගන්න. ගුරුවරු මේ ඉස්කෝලෙන් අයින් කරන්න, අපි මැරුණහම මේ පාසලෙන් එළවයි ගුරුවරු. චේතනාව හොඳ නැහැ. ඒ නිසා ඔය මැරණෙවුන්ගේ චේතනාව හොඳ නැහැ. එක්කෝ තමන්ගේ ගෑනු ළමය සදාකාලික අඬවන්න, එක්කෝ අපකීර්තියක් ඇති කරන්න, නේද? ඔය හැමතැනම බලාගෙන යද්දි චේතනාව හොඳ නැහැ. මලක් මැරෙන්නේ මුන් චේතනාව නරකට පිහිටවගෙන. කාල කන්නි කියන්නේ ඒක නෙවෙන්නවත් නේ. ඒසත් චේතනාව හොඳ වෙන්න ඕන. චේතනාව හොඳ වෙන්න ඕන. දැන් ඔය ස්වාමීන් වහන්සේලාගේ වරදක් හරි මොනවා හරි දැක්කාම හරි ඔය පෝස්ට් එකක් ෂෙයා කරනවා. අහන්න ඕන මොකද්ද චේතනාව? හොඳ එකක් නෙමෙයි. ඔය ස්වාමීන් වහන්සේලා නිග්‍රහ කරන, නින්දා කරන මිනිස්සෙක් ගිහින් බලන්න ඕන බෝසත් කෙනෙක්ද කියලා. නෑ, අමුතක්කඩියේ. එක්ක වැරදි කොටසම ලෝකේ අල්ලගෙන ඉවරලා ඒක ගැන තැවෙනවා. එහෙම තැවෙන්න එපා. ලෝකෙ කවදත් විෂමයි, විවිධයි, විවිධයි විෂමයි. ඒවයි ගැඹුරු හොයාගෙන බලාගෙන ගියාම ඒවයි සාධාරණ තත්ත්වයන් තියෙනවා, සාධාරණ හේතුන් තියෙනවා. ඒ වගේම අපි දැනගත්තට වඩා වෙනස් දේවල් තියෙනවා, සත්‍ය නොවන දේවල් තියෙනවා. ඒසා නුවණින් කටයුතු කරන්න, නුවණින් බලන්න පුරුදු වෙන්න. කියන දේ අහන පිරිසක් නෙමේ, කියන දේ විමසන පිරිසක් නිර්මාණය කරන්න, නිර්මාණය වෙන්න. අපි ගමට ගිහිල්ලා මං 100 කෙනෙකුට කිව්වෙත් එහෙමයි. 100 දැන් ඔය 100ල කිව්වනේ ඒ කාලේ 100 කියන දේ අහන්න කියලා. ඔව්. මං කිව්ව නිකම්වත් අපි 100 කියන දේ අහුවනම් 100 වගේ කෙනෙක් නේද අපිත් නිර්මාණය වෙන්නේ. ඔව්. 100 කියන දේ අහුවේ නැති නිසා නේද අපි අද මෙතන ඉන්නේ. ඔව්. දැන් 100ට යන එන මන්නේ. අර ගෙදරින් ගනවා, මේ ගෙදරින් ගනවා, අතනින් ගනවා, මෙතනින් කරනවා, අර ගෙදර වැටිලා ඉන්නවා, මේ ගෙදර වැටිලා ඉන්නවා. 100ට තැනක් නැහැ. ඒ නිසා කියන දේ අහන දරුවෙක් නෙමෙයි, කියන දේ අහන කෙනෙක් නෙමෙයි, කියන දේ හොඳට විමසන කෙනෙක් බවට පත් වෙන්න. දැන් මම මේ මතක් කරන්නේ මේක විමසුම් ඥානය හරි අඩුයි. මේ ස්වාමීන් වහන්සේත් කියන දේ අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ওই දෙක විතරයිනේ කරන්න දන්නේ. ඊට වැඩි දෙයක් කරන්න දන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ කෙරෙහි ඇලෙන සිතුවිල්ලක් ආවත් ගැටෙන සිතුවිල්ලක් ආවත් ඒ දෙකේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒක බුද්ධියට දීලා වටමේසෙට දාලා බලන්න. එවිට අර ගැටෙන සිතුවිල්ලනොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අර ඇලෙන සිතුවිල්ලනොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඕනම කෙනෙක් අපහදවන්න ලේසි, ඕනම කෙනෙක් පහදවන්න ලේසි. එයාගේ ඔළුවේ මැප් එකක් තියෙනවා, ප්ලෑන් එකක් තියෙනවා. ඒ ප්ලෑන් එක තේරුම් අරගෙන ඒ විදියට අපි කටයුතු කරනවා නම් එච්චරයි, පැහැදෙනවා. ඔබටත් එහෙමයි, කාටත් එහෙමයි, නෝනටත් එහෙමයි, මහත්තයටත් එහෙමයි. කාගෙත් ඉමේජ් එකක් තියෙනවා, ඒ ඉමේජ් එකට තමයි කවුරුත් ආස. දැන් ඔයත් හිතනවා ඇති ස්වාමීන් වහන්සේලා අපිව පැහැදෙන විදියට කටයුතු කරන්න ඕන. මොකටද? එතකොට අපි අහනවා ඇයි, මොකටද? නෑ, අපේ දාන ගෙන්න ගන්න නැත්තම් බෑනේ. අපි දාන ගෙන්න ගන්න නම් අපිව පහදවන්න ඕන. හා හා, හොඳයි. ආමුදුරු පැහැදෙන විදියට හිටියා. හිසත් බාලා හොඳට සිවුරත් පොරවල දෙපට සිවුරත් දාලා හිමින් ඇවිදලා හිමින් කතා කරලා හොඳ වචන විතරක් කතා කරලා නරක වචන කතා කරන්න නැතුව ඔන්න හිටියා. දැන් දායකයා පැහැදුනා. දැන් දායකයාගේ සිව්පස්සේ හම්බ වෙනවා. ආමතුරුන්ගේ වැඩේ ආමතුරුන් හොඳට කරලා තියෙනවා. ඒක නිසානේ ආමතුරුන්ට හොඳ පන්සල් තියෙන්නේ, හොඳ යාන වාහන තියෙන්නේ. ආමතුරුන්ගේ වැඩේ ආමතුරු කරගෙන. ඊළඟට මම අහන ওই පැත්තේ ප්‍රශ්නයක් තමයි, ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාව ගිහියා දිනාගත්තාද? දැන් ගිහියාගේ ශ්‍රද්ධාව හාමුදුරුවෝ කොහොම හරි දිනාගත්තා. වැඩේ හරි හාමුදුරන්ගේ වැඩේ කරගත්තා. මොකද දායකයා ළඟ සිව්පසේ තියෙනවා, සිව්පසේ ගෙන්න ගත්ත කොහොම හරි. මං අහන්නේ හාමුදුරු ළඟ තියෙන්නේ මොනවද? හාමුදුරු ළඟ තියෙන්න ඕන ධර්මය, ධර්මයේ ඉතින් පිරිවෙන් ගියපු විශ්වවිද්‍යාලෙ ගියපු කෙනෙක් ළඟ තියෙනවද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. මොකද විශ්වවිද්‍යාලේවත් පිරිවෙනේවත් ධර්මයේ නෑ. එහෙම ගිහිල්ලා වෙනම පැත්තකින් ඉගෙන ගන්න ඕන. මට නම් තේන්නේ පිරිවෙන් ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉවර වෙනකොට නාස්ති වෙනවා කියන එක විතරයි. කියන්නේ මිනිස්සය අමනුස්ස වෙනවා කියන එක විතරයි. හැදෙනවා කියන එකක් මට පේන්නේ. සමහරලාට දහම් පාසල් නොගිය ළමයි හොඳයි දහම් පාසල් ගිය ළමයින්ට වඩා. දවසක් මාත්මයෙක් කිව්වා මම මේ පන්සලේමයි පොඩි කාලේ ඉඳලා හැදුනේ කියලා. මං කිව්වා එහෙනම් හොඳ මිනිහෙක් වෙන්න බෑ කියලා ඔයා. මේ හරියට දෙන හොඳම පාතාල කල්ලිකාරයෝ ටික ඔක්කොම පන්සල ඇසුරු කරගෙන ඉන්න අය. ඉහළ පැලැන්තියත් එහෙමයිනේ. හැමතිස්සෙම බෝධින් වහන්සේ වැඳගත්ත මිනිස්සුනේ ඒ වගේ ඉන්නේ. මොකද ප්‍රශ්නාර්ථයක් එහෙනම් එම ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගීම කියලා කියන්නේ ඒක වෙනම විෂයක්, වෙනම ධාරාවක්. ලොකු දෝෂයක් පදනමේම තියෙනවා මේ රටේම. දර්ශනය මත සහ රටේ සමස්ත පැවැත්මේම විශාල දෝෂයක් තියෙනවා. ඒ හැම දෝෂයක්ම එකතු වෙච්ච තැන මුළු රටේම පුජ්‍යල දෝෂයක් හට ගන්නවා. මිනිස්සුන්ට මුල් කාලෙම හිත කියන එක අහුවෙන්න ඕන. තමන්ගේ හිත කියන එක අහුවෙන්න ඕන. හිත කියන එක අහුවුනාම එයා හිතට වේදනා දෙන්නේ නැති වෙන විදියට ජීවත් වෙනවා. සිතෙන් වැරදි කරන්නේ නැතුව එයා ජීවත් වෙනවා. එතකොට හොඳ මිනිස්සු ලෝක නිර්මාණය වෙනවා. හෘද සාක්ෂියක් නැතුව නිවන් දකින්න බෑ. හෘද සාක්ෂියෙන් වැරදික වැඩ කරන කෙනෙකුට නිවන් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේක හිතත් එක්ක කරන වැඩක්. ගොඩාක් අය ඉන්නවා හෘද සාක්ෂියෙන් වැරදි මිනිස්සුන්ට මම අර තරංගයට ධර්ම අවබෝධය වුණයි කියලා බොරුවට ප්‍රකාශ කරනවා. හෘද සාක්ෂිය වැරද්දේ උපරිමේ ඒක. අනවබෝධිතව ඉද්දි අවබෝධ වුණා කියලා කියනවනම් පින්නතුනේ මානව ධර්මයේ ලෝකේ කරන්න පුළුවන් ඉහළම පාපය ඒක. එහෙම කරන්න එපා කවදාවත්. අපි මේ සමාජ ස්වභාවය නිසා අවබෝධ වුණත් අනවබෝධිතයි කියලා කියනවා. මොකද හේතුව සමාජයේ බාරගන්න නැති නිසා. එහෙම තමයි අපේ පින්නතුන් අපි මතක් කරලා තියෙන්නේ. අවබෝධ වුණත් අනවබෝධිතයි කියලා කියන්න කමන්නේ. මොකද වෛර කරනවා. ඒක හරියට පින්නතුනේ ඔබ තවත් යාළුවෙකුට ගිහින් කියන්නකෝ මට මෙච්චර ධනයක් තියෙනවා කියලා, විශාල ධනයක්. ඒ ආදරය කරේද? ඉරිසියා කරනවා. ඉතින් ඒ වගේ තමයි. මට මාර්ගඵල මම මේ මිනිස්සරේ කියන්නේ මම මෙහෙම හිටියට රහත් වෙලා ඉන්නේ. ඈ කියලා වාහ වෛර කරන්න පටන් ගන්නවා. ඈ අර උඩ පිස්සුද ඔය අර රහත් වෙලා කියන්නේ මෙහෙම කියලා කියන්නේ. ඒ වගේ තමයි පිළිතුරේ. ඒස අවබෝධිත වුණත් අනවබෝධිත වගේ ඉන්න, තිබුණත් නැහැ වගේ ඉන්න, ඒක තමයි හොඳ. පෙන්වන්න යන්න එපා. නැත්තං hina වෙනවා, තිබුණොත් ඉරිසියා කරනවා. තේරුණා නේද? ඔබ දුප්පත් කියලා දැනගත්තොත් hina වෙනවා. තියනවායි කියලා දැනගත්තොත් ඉරිසියා කරනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. අවබෝධය නැහැ මෝඩයි කියලා තේරුම් ගත්තොත් hina වෙනවා. අවබෝධිතයි ඉරිසියා කරනවා. ඒකයි ලාංකිකයන්ගේ අපායේ හිරගේත් වහලක් නැහැ කියන්නේ. ඒකයි කාටවත් උඩට නම් යන්න දෙන්නේ නැහැ. ඉතින් අන්නේ පිරිසේ මිදී යන සුළු පිරිසක්, හොඳ පිරිසක් අපිට හදා ගන්න ඕන. තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන කෙනෙක්. තේරුණානේ? තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන කෙනෙක් නේ ඉන්න ඕන. තව කෙනෙක් ධර්මයේ දකින්නකොට සතුටු වෙන්න ඕන. හොඳ ගුරුවරයෙක් නම් තමාවත් අභිබවා යන කෙනෙක් දැක්කහම සතුට දැනෙන්න ඕන. හොඳ යාළුවෙක් නම් තමාගේ කෙනාට සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරන්න ඕන. දහමට යොමු කරන්න ඕන. මගේ කුසලාකුසල ස්වභාවයට අනුව තමයි මට මේ තත්ත්වේ තියෙන්නේ. මං ඒක හදාගෙන ඉස්සරහට මමම යන්න ඕන. මමත් මේක අවබෝධ කරගන්න ඕන. හිත හදන්න. මේ කතා කරන්නේ ඔබට නෙමෙයි, ඔබටත් පාලනේ නැති හිතට. ඔබට ඒ හිත පාලනය කරන්න බෑ. ඒයි පාලනය කරන්න බැරි. ඒක ඔබේ අතට වඩා ගොඩක් දුරින් තියෙන නිසා ඔබට ඒ හිත අල්ලගන්න බෑ, පාලනය කරන්න බෑ. ඒ කර්මයට ඔබ හසු වෙනවා. ධර්මයට පුළුවන්. ඒකයි පින්වතුනි මෙහාට ඇවිල්ලා දේශනේ අහලා එළියට යනකොට අර ගැඹුරු හිතේ ලොකු නිදහසක්, ලොකු විමුක්තියක් තියෙන්නේ. අර ඔබට අල්ලගන්න බැරි ප්‍රමාණයෙන් එහාට ගිහලා ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරන. මොකද ස්වාමීන් වහන්සේගේ අත් දිගයි ඔබේ අත්වලට වඩා. ඒ නිසා ඔබට අල්ලගන්න බැරි සීමාවෙට ගිහිල්ලා ඔබේ මනස හදනවා. හැබැයි ඔබ ඒකට රුකුලක් වෙලා ඔබේ හැමදාම කොට අත්වලින් ඉන්න එපා. අත් ගොඩාක් දිග කරගන්න. ඔබේ හිතේ යහගුණ, ගුණධර්ම අතහැරීම අනිවාර්යයෙන්ම 150ට වඩා, 155ට වඩා වැඩි කරගන්න. තේරුණා නේද? සීයට 50ට 55ට වඩා වැඩි කරගන්න. හොඳට කිරලා මැනලා බලන්න මගේ අකුසල පාර්සලේ කුසල පාර්සල. අකුසල කියලා කියන්නේ පිම්පව් දෙක. එතකොට පිං කරන්නත් එපාද, පව් කරන්නත් එපාද කියලා හිතලා මේක වැරදි විදියට තේරුම් ගන්නවා. පිණෙන් හොඳ විපාකද, පවෙන් නරක විපාකද ඇති වෙනවා. පින තමයි උපකාරක ධර්මයක් බවට පත් වෙනවා නිවනට. හැබැයි අපි හබලත් අතෑරලා යන ගමනක් නිසා, ඔරුවත් අතෑරලා යන ගමනක් නිසා නිවෙනදී අපි පිනත් අත්හරිනවා. හැබැයි ඔරුවයි හබලයි ඕන්නේ කියලා හිතුවොත්, පින් ඕන්නේ කියලා හිතුවොත්, දානේ ඕන්නේ කියලා හිතුවොත් අන්න යාට වර්ධිනවා. හබල ගෙන හබල ඕන. ඒකයි උපකාරක ධර්ම, බෝධි පාක්ෂික ධර්ම කියලා වර්ගයක් නිර්මාණය වෙන්නේ ඒකට. උපකාරක ධර්ම හොඳට රැස් කරගන්න ඕන පින්නතුන. ඔරුව හොඳට ශක්තිමත්ව තියෙන්න ඕන. හබල හොඳට ශක්තිමත්ව තියෙන්න ඕන. හැබැයි කරතියන් යන්න නෙමෙයි. ධර්මය හොඳට ශක්තිමත්ව ගන්න ඕන. කරතියෙන් යන්න නෙමෙයි. මේ ධර්මය කරතියෙන් යන්න එපා. මේ ධර්ම දේශනා හැම දේශනාවක්ම පාරුවක් එහෙම නැත්නම් ඔරුවක් හබලක් හැටේට පමණයි භාවිතා කරන්න ඕන. මේව කර තියාගෙන යන්න නෙමෙයි. කර තියාගත්ත දේවල් බිමින් තියන්න. දැක්කනේ බෝසතාණන් වහන්සේ රන්තලියක් කර තියාගෙන පාරුවක් පැදලා වෙච්ච හරියක් නේ. බුදු වෙලත් නිදහසේ ඉන්න දුන්නේ. එක ආත්මයක සිද්ධ වෙච්ච වැරද. අත්හරින්න පුරුදුන් නැති වුණොත් ඒ අල්ල ගැනීම ජාති 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 ජාතිත් ඒ මිනිස්සු මෝහ අන්ධකාරයෙන් සිද්ධ කළොත් ඒ අයට අපා දුක්ගිනිවල බොහෝ කාලයක් තැවෙන්න සිද්ධ වෙනවා. පලිගන්න එක දුර්වලයන්ගේ වැඩක්. වෛර කරන එක දුර්වලයන්ගේ වැඩක්. නින්දා කරන එක දුර්වලයන්ගේ වැඩක්. තණ්හා මාන්න උද්දච්චවල සිටීම දුර්වලයන්ගේ වැඩක්. ඒක සාර්ථක මිනිස්සෙක් ළඟ තිබිය යුතු වැඩක් නෙමෙයි. වැඩ කරන්න අතහැරීමෙන් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය ලොවට අනුකම්පාවෙන් වැඩ කරන්න. දරුවෝ වෙනුවෙන් වැඩ කරන්න. තමා වෙනුවෙන් වැඩ කරන්න. ලෝකෙ වෙනුවෙන් වැඩ කරන්න. ඔබ වැඩ කරනකොට සල්ලි පස්සෙන් ඔබ යන්න ඕනේ. ඔබ පස්සෙන් සල්ලි එවි. ජයග්‍රහණ පස්සෙන් ඔබ යන්න ඕනේ. ජයග්‍රහණ ඔබ පස්සේ එවි. සාර්ථකත්වයේ පස්සෙන් ඔබ යන්න ඕනේ. සාර්ථකත්වයේ ඔබ පස්සේ එවි. ඔබ වැඩ කරනකොට තේරුණා නේද? ධර්මයේ පස්සෙන් ඔබ යන්න එපා. ඔබ පස්සෙන් ධර්මය එන විදියට ඔබ ධර්මය හදාගන්න. ධර්මය කියන්නේ නොමිලේ ලැබෙන දෙයක්. විනිශ්චයකරුවා සිටින්නේ විශ්වයේ. තේරුණාද වෙන තුනේ? විනිශ්චයකරුවා ඉන්නේ විශ්වයේ. ධර්මය ඔබ පස්සෙන් එන විදියට ඔබ වැඩ සලස්සා ගන්න. ඔබ ධර්මයේ පස්සෙන් යන්න එපා. ධර්මය කියන්නේ ස්වාමීන් වහන්සේ කියන කතා කරන වචන නෙමෙයි. ධර්මයේ කියන එක තියෙන්නේ සබාධහමේ තියෙන එකක්. ඒක පොත්වල තියෙන එකක් නෙමෙයි. ඒක මේ විශ්වයේ පැතිරිච්ච දෙයක් ධර්මයේ කියන්නේ. නිදහස, නිරෝධය, විමුක්තිය, අකාලිකත්වය, නිර්වාණය කියන වචන වලින් ඒක විවිධ වචන ගන්නවා තියෙනවා. ඒ හඳුනා ගැනීමට ඒ වචන හරීම ගැඹුරුයි, අර්ථාන්විතයි. පුළුල් අර්ථ තියෙනවා. අත්හැරීම පුරුදු කරන්නේ නැත්නම් පින්නතුනේ කොච්චර ධර්මය දැනගත්තත් එයාට වැඩක් නැහැ. අත්හැරීම පුරුදු කරන්න ඕන. සඤ්ඤාව සඤ්ඤාවක් තරින් හොඳයි. පින්නතුන දැනගන්න තියෙන ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න බලන්න. ප්‍රශ්න හදලා අහන්න එපා. තියෙන ප්‍රශ්නයක් විතරක් අහන්න ඕන. ස්වභාවිකව තියෙන ප්‍රශ්නයක්. තමන්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නත් ඕන, ඒක ලෝකෙ ප්‍රශ්නයක් වෙන්න ඕනත් නැහැ, කවුරු හරි කාගේ හරි ප්‍රශ්නයක් වෙන්න ඕනත් නැහැ. තමන්ගේම අදාළ වෙච්ච තමන්ටම තමන්ගේම කැකෑරෙන දෙයක් වෙන්න ඕන, තමා තුළම මානසික ගැටලුවක් තමන්ට ඇති කරපු දෙයක් වෙන්න ඕන තමන් අහන ප්‍රශ්නේ. එහෙම නැතුව අල්ලපු සීට් එකේ ඉන්න කෙනාට තියෙන ප්‍රශ්නේ අහන්න එපා. වෙන කොහේ හරි කාට හරි කවුරු හරි කියපු එකක් පිළිබඳව ප්‍රශ්න අහන්නත් එපා. තමන් තුළ කැකෑරෙන දෙයක් වෙන්න ඕන. විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද? පුජ්‍යල ශක්තිය කියලා එකක් තියෙනවනේ. පුජ්‍යල ශක්තිය කියන එක අපි අතහැරලා දැම්මට පස්සේ අපිට අත්විඳින්න ලැබෙන ශක්තියට අපි කියනවා විශ්ව ශක්තිය කියලා. විශ්ව ශක්තිය කියන එකට පුජ්‍යලයක් නැහැ. ක්‍රියා කරන්නේ කරවන්නේ නැහැ. ඒ විශ්ව ශක්තිය කියන එක ආරම්භ වෙච්ච දවසක් නෑ, හටගත් දවසක් නෑ. දැන් විශ්ව ශක්තියේ ස්වභාවයෙන් තමයි ඔය හුලං හමාගෙන යන්නේ. ඒක ස්වභාවික ශක්තියක් නේ නේද? වලාකුළු පා වෙන්නේ විශ්ව ශක්තිය, විශ්ව ස්වභාව ශක්තිය. ඉර වටා අපි කැරකෙන්නේ, හඳ අප වටා කැරකෙන්නේ, අපි ගැලැක්සි එකක් ඇතුලේ කැරකෙන්නේ, ඒ ගැලැක්සි එක තවත් විශ්ව ශක්තියින් එක කරකෙන්නේ. ඒ ඔක්කෝම එක්තරා ස්වභාවික ශක්තියක් තියෙනවා, නමුත් පුජ්‍යලයක් නැහැ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ, ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ විශ්ව ශක්තියක්, මහා මෙහෙවරක් කරන පුජ්‍යලයක් නැහැ. දැන් බලන්න, ඉර කරන මෙහෙවර පුජ්‍යලයක් නැහැ. ඉර කරන මෙහෙවර මේ ලෝකේ කාටවත් කරන්න පුළුවන්ද? බෑනේ නේද? ඉරක් කරන මෙහෙවර කාටවත් කරන්න බෑ. නමුත් පුජ්‍යලයක් නෙමෙයි. වැස්සක් කරන මෙහෙවර පුජ්‍යලයකට කරන්න බෑ. ඈ, ස්වභාවයක්. දැන් මේ ස්වභාව පුජ්‍යලයක් නැතුව ස්වභාවික ගලාගෙන යෑමේ ක්‍රියාවලියකට අපි කියනවා ඒක විශ්ව ශක්තියක්. මොහොතේ රළ හැමදාම වදිනවා. දැන් මේක කරවන්න බෑ, පුජ්‍යලයකට කරවන්න බෑ. මේක විශ්ව ශක්තියක්, ස්වභාවයක්. උලඟ කියන්නේ විශ්ව ශක්තිය, පොළොව කැරකෙනවා කියන්නේ විශ්ව ශක්තිය, හැමදේම විශ්ව ශක්තිය. ඉතින් එහි යම් ගලායමක් පැවතීමක් තිබුණට එහි පුජ්‍යලයක් නැති නිසාවෙන් අපි ඒකට කියනවා විශ්ව ශක්තියක් කියලා. පුජ්‍යලයක් මමත්වයක් එතන තිබුණොත් එතෙන්ට අපි කියනවා පුජ්‍යල ශක්තියක් කියලා. එතකොට අපි ළඟ පුතජන භාවයේ ඉන්නකන් එයා ළඟ වැඩ කරන්නේ පුජ්‍යල ශක්තිය. එයා කරත්තයක් ඇදන් යනවා වගේ පුදුම දුකක් විඳිනවා. මේ මම කියන එකේ නඩත්තු කරන්නේ. මටත් මමත්වයේ තියෙන කාලෙදී මම දන්නවා මම කොච්චර වේදනාව විඳද කියලා. මම මේ ශාසනයට ආවේ පින්නතුනේ පිස්සෙක් වෙලා. පිස්සෙක් වෙලා කියලා පිස්සු වැටලෙනා නෙමෙයි ඉන්නේ. අපි අර කීමට කියන්නේ නිකන් ඔළුව අවුල් වෙලා තෝන්තු වෙලා පිස්සු වැටිලා කියලා කියන්නේ. ඒ වගේ ආවේ අපි මේ සංසාරේට සතුටක් නැතුව, මානසික සතුටක් නැතුව, ඔළුවේ සතුටක් නැතුව හරිම දරා වැටිච්ච ස්වභාවයකින් පැමිණියේ. හැබැයි ආධ්‍යාත්මය තුළ මේකට හේතු හේව්වා. අපිට මේක අල්ලගන්න බැරි හින්දා, මේ මනස කන්ට්‍රෝල් එකට ගන්න බැරි හින්දා එයා දෙනවා 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 දුක ප්‍රෙෂර් කරන ඔළුවට ඉවරයක් නැහැ. අපිත් ඒ කාලෙත් පොඩියට ධර්මයේ දැනගෙන හිටියා. නමුත් බුදුම විදියට ප්‍රෙෂර් කරා. ඉතින් මමත්වය තමයි මේකට හේතුව. මමත්වය දුරු කිරීම තමයි එකම සටන කියලා මේ ධර්මයක් මුණ ගැහුනට පස්සේ, ඒක පස්සේ ගිහිල්ලා සටන් කරලා 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 අර පුජ්‍යල ශක්තිය කියන එක අතහැරලා දැම්මා. දැන් මේ තොইলේ නටන්න ඕන පුජ්‍යලය එළවන්න. පුජ්‍යලය එළවපු ගමන් ඔබට ලැබෙනවා විශ්ව ශක්තිය. අන්න විශ්ව ශක්තිය වැඩ කරන් පත්තට පස්සේ ලස්සනයි, සුන්දරයි එදා ඉඳලා. ආයිතේ ප්‍රශ්නේ, ආයිතේ කහන් ප්‍රශ්නේ. හරි,
අපි
ඔබේ ජීවිතයට එක සම්බන්ධ දෙයක්ද? ඒ මේ වහන්න බා. පුළුවන්නේ පුළුවන් ආශිර්වාදයක් ශක්තියක් නැහැ කියන්න බෑ. හැබැයි ඒ කරන අය බොරු කරනවද ඇත්ත කරනවද කියන මම දන්නේ නෑ. මම පිරිත් නූලෙන් උනත් දෙන්නේ විශ්ව ශක්තියක්. පිරිතෙන් දෙන්නේත් විශ්ව ශක්තියක්. අතකින් මෙහෙම කළ ආශිර්වාදේ උනත් කෙනෙකුට දෙන්නේ ඒක විශ්ව ශක්තියක්. ඒ තියෙන මාල් තුල තියෙන ගුණ ශක්තියක් මම බ්ලෙස් කරනවා. එහෙම එකක් ලෝකෙත් තියෙනවානේ. එහෙම දෙයක් කරන්න පුළුවන්. ඕ කරන්න පුළුවන් කරන්න පුළුවන්. බුදු කෙනෙක් වුණත් එහෙම කළා තියෙනවානේ. බුදු කෙනෙක් වුණත් එහෙම කළා තියෙනවා. සිතකටත් යම් බලයක් තියෙනවා පින්නතුනේ. මේ චිත්ත බලයක් තියෙනවා. තේරුණානේ? ඒ චිත්ත බලය කිව්වට ඒක විශ්වයත් එක්ක සහ සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේදී අකාලේ මල් ගස් වලින් වැටුණා පරවෙලා. දැන් ඒක මහා බලයක්. මේ කම්පා වුණා, මහ පොළොව කම්පා වුණා. අකාලේ මල් වැටෙන පරවෙලා. ඒ කියන්නේ මේ ගුණ සුවඳ, බුදු ගුණ සුවඳ ගස්සල් පවා සුන්දරව විඳලා තියෙනවා පින්නතුනේ. එනිසා අපිට පුජ්‍යලයා වශයෙන් අරගෙන එයා ඇත්ත කරනවද නැත්ද කරනවද කියන මන් දන්නේ. නමුත් එහෙම දෙයක් ලෝකේ තියෙනවා. ඉතින් ඒවා ගැන වැඩි හොරි වෙන්න එපා. Tamanta අදාල නැත්තම් ඒ ගැන මේ වෙන්න එපා. යා කරනවා ඇත්ත. අනිවාර්යෙන් පිරිත්වල ශක්තියක් තියෙනවා, මන්ත්‍රවල ශක්තියක් තියෙනවා. ඒව හැබැයි ඒ සත්‍ය ඇත්තද බුරුදු බවට පරිවර්තනය වෙන්නේ කරන කෙනා ළඟ තියෙන පුජ්‍යල ස්වභාවය එක්ක. ඒක මතක තියාගන්න ඕනේ. කරන කෙනා සත්භාවයෙන් නම් කරන්නේ ඒක හරි. කරන කෙනා සත්භාවයක වුණොත් ඒක වැරදි. එහෙම දේවල් තියෙනවා. හරි. ඒ ටිකට උත්තර හම්බුණාද? ඔව්. අන්න. භාවනා කරනකොට කියන එක මේකෙන් අදහස් කරන්නේ මේ ලෝකෝත්තර අත්දැකීමක් නෙමෙයි, භාවනාමය අත්දැකීමනේ. ඔව්, විවිධ භාවනාවන් වල විවිධ ප්‍රතිඵල තියෙන්නේ. විවිධ ඖෂධ වල විවිධ ප්‍රතිඵල වගේ තමයි. තේරුණානේ? අපි විවිධ ඖෂධ වල තියෙන්නේ මොනවද? විවිධ ප්‍රතිඵල. විවිධ භාවනාවන් වල තියෙන්නේ විවිධ ප්‍රතිඵල. අපි උගන්වන භාවනාවට කියන්නේ විදර්ශනා භාවනා. මොකද්ද විදර්ශනා කරන්නේ? මොකද්ද දුක? මොකද්ද දුක හැදුනේ කොහොමද? මොකද්ද දුකෙන් නිදහස් වීම කියන්නේ? මොකද්ද දුක නිදහස් වීමේ මාර්ගය කියන්නේ කියලා චතුරාර්ය සත්‍ය විමසා බැලීම. එනිසා අපි කරන භාවනාව විදර්ශනාව. විදර්ශනා භාවනාවෙත් වැරදි විදියට අර පිළිකුල් භාවනා නැත්නම් දෙතිස් කුණප භාවනා විදර්ශනා භාවනා ගණයට සම්බන්ධ කරලත් උගන්වන තැන් තියෙනවා. ඒක ඒ අයගේ සම්ප්‍රදායික දේවල්. අපිත් එහෙම දේවල් කාලයක් පුරුදු පුහුණු කරලා තියෙනවා. නමුත් අපි ඒවා තුලින් තෝරාගත්ත හරිම නෙවැරදි කියලා ස්වාමීන් වහන්සේ දකින ආකාරයට හරිම දේ තෝරගෙන දැන් පින්නතුන්ට කියලා දෙනවා. මෙන්න මේ ක්‍රමයට කටයුතු කළොත් ඔබට ඉක්මනින් ඔබේ මනස නිදහස් කරගන්න ලේසි වෙනවා, පාසු වෙනවා කියලා. නමුත් අරවා පිළිබඳව විවිධ විශ්වාසයන් තියෙන නිසා මේක පිළිගන්නේ නැති ස්වභාවයක්ද අපිට දැනෙනවා. ඉතින් අපිට කරන්න කියන්න තියෙන්නේ අනිත් අර හැම භාවනාවක්ම පුළුවන් නම් කරලා මෙතෙන්ට එන්න. එහෙම ආපු අය ඉක්මනින්ම සාර්ථක වෙනවා. මොකද හේතුව අරව පිළිබඳව සැක සංකා තියාගන්නේ නැහනේ. ඒකට විවෘතව මේකට ඇහුම්කන් දෙනවා. ඒ නිසා අර වටේම ගිහිල්ලා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා එන අය තමයි මෙතන ප්‍රතිඵල ලබන්නේ ඉක්මනින්ම. හැම දාර්ශනිකයෙක්ගෙම ධර්මයේ අහලා එන අය මෙතෙන්ට ප්‍රතිඵල ලබනවා. නැත්නම් අර විවිධ සංකාවල් තියාගෙන මේ හාමුදුරුවෝත් ඔය කියවනවා එක මොනෝද කියලා එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ පින්නතුනි. ඉතින් ඒ නිසා එහෙම සැක සංකා තියෙනවා නම් ඒව නැති කරගන්න ඕන. අපට ඒක ලේසි වුණා පින්නතුනේ. නැත්තම් අපිටත් මේ ධර්මයේ පිස්සුවක් හැටියට තේරෙයි, මුලාවක් හැටියට තේරෙයි, මේ මොනවා හරි විකෘතියක් හැටියට තේරෙයි. මොකද පුජ්‍යලයා හැටියට දැක්කහම පුජ්‍යලයා හරි මේ සරල කෙනෙක්, සාමාන්‍ය කෙනෙක්, අපි වගේ කෙනෙක් කියලා තමයි අපිට තේරුනේ. හැබැයි අර සියලු අධ්‍යයනයන් කරගෙන ආපු නිසා පුජ්‍යලයා නිකන් මේ මෙහෙම හිටියට ප්‍රකාශනයේ බරපතලයි, ගැඹුරුයි, සංකීර්ණයි, සූක්ෂමයි කියලා එක තේරුනේ අපි අර කාලයක් ඒ විවිධ භාවනාවන් වල තෙරපිච්ච නිසා අපිට මේක වටිනාකම වැඩිපුර දැනුණා. මැනිකක වටිනාකම දන්නේ මැනික අධ්‍යයනය කරන මිනිස්සෙක් නෙවෙයිද? මැනික අධ්‍යයනය කරන්නේ නැති කෙනෙකුට මේ මේ මැනික ගැන තේරෙන්නේ නැහැ. ඈ තේරුණා නේද? මේ ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳ අධ්‍යයනයක ඉන්න කෙනෙකුටම තමයි මැනිකක වටිනාකම. ධම්ම රත්නය. ඇයි රත්නය කියලා කිව්වේ? මේක මැනිකක්. මේක ධනයක්. මේක සම්පතක්. වෙනතුනේ මං ගහක් යට වාඩි වෙලා හිටියත් මං දුප්පත් නෑ. හැබැයි පුතජන යුගස් යට වාඩි වෙලා හිටියොත් දුප්පත් වෙනවා. ඒගොල්ලෝ දුප්පත් වෙනවා. ඒගොල්ලෝ බේස්ලට් දාලා ඉන්න ඕන, මුදු දාලා ඉන්න ඕන, මාල දාලා ඉන්න ඕන, වාහනේ යතුරේ ඉනිය ගහන් ඉන්න ඕන. ඒකවල තමයි පෝසත් වෙන්නේ. ඈ අපි ගහක් යට හිටියත් පෝසත් වෙනවා. මොකද ඒ ධම්ම රත්නය ළඟ තියාගෙන ඉන්නකොට, ටික වෙලාවක් ඉන්නකොට වෙනතුනේ මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් රැස් වෙනවා. බර ටිකක් කියන්න පටන් ගත්තාම වටේ මිනිස්සු ටිකක් රැස් වෙනවා. ඊට පස්සේ එතන ඉඩකට තියෙනවා නම් එතනම ඉමිසරි පසලක් හැදෙනවා. තේරෙනා නේද? ධර්මය කියන්න පටන් ගත්තාම. ඒ නිසා ධර්ම රත්නය ගන්න, මේක රත්නයක්, මේක මැණිකක්, මේක මැණිකක් එකතු කරගන්න ජීවිතේට. තව තියෙනවද කාට හරි ගැටලුවක් ප්‍රශ්නයක්? විශේෂයෙන් අහන නිර්වාණ ධර්මය අවබෝධ වීම සඳහාම වන ප්‍රශ්නය. තේරෙනා නේද? නිවන් මගට උපකාරක වෙන ප්‍රශ්න අහන්න සැලකිලිමත් වෙන්න ඕන. පුංචි පුංචි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා පුළුවන් තරම් නුවණින් සරල ප්‍රශ්න විසඳ ගන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේකට උත්තරයක් දුන්නයි කියලා ඒ උත්තරම බාර ගන්නත් එපා. ඒ වගේම තමන් උත්තරයක් ඒකට හිර කරගෙන ඉන්නත් එපා. සමහර උදවිය අහන ප්‍රශ්නවලට උත්තරෙත් එයා ළඟ තියාගෙන තමයි එයා අහන්නේ. හැබැයි ඒ උත්තරේ තදින් අල්ලගෙන ඉන්න එපා. ඒ උත්තරේ වෙනස් වෙන්න ඉඩ දෙන්න. ඔබ ළඟ උත්තර තියෙනවා, මම දන්නවා. බුද්ධහම පිළිබඳව උත්තර තියෙනවා. ඒ උත්තර වෙනස් වෙන්න ඉඩ දෙන්න. විද්‍යාඥයෙක් වුණත් විද්‍යාත්මක සිද්ධාන්තයක් අල්ලගෙන ඉන්නේ නැහැ. ඒක වෙනස් වෙන්න ඉඩ දෙනවා. තේරෙනා නේද? ඒක වෙනස් වෙන්න ඉඩ දෙනවා. දැන් ගුරුත්ව බලය මෙච්චර කාලයක් එක විදියකට හොයාගෙන තිබුණා. දැන් ගුරුත්ව බලය වෙනස් වෙලා, ගුරුත්වාකර්ෂණයේ කතන්දරේ වෙනස් වෙලා තියෙන්නේ දැන්. ඒක වෙනස් වෙන්න දෙනවා. ඒක කොහොමද ඒක සැකසෙන්නේ කියලා. තේරෙනවා. ඉතින් අන්න ඒ වගේ අපි ළඟ උත්තර තියෙන්න පුළුවන්. උත්තර වෙනස් වෙන්න ඉඩ දීලා ඉන්න. අන්න ඒකට අතහැරපු ස්වභාවය කියනවා. අතහැරන ස්වභාවයෙන් යුක්ත ඉන්න කෙනෙක් හැමදාම දියුණු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම මේක මෙහෙම අතින් අල්ලගෙන ඉන්නවා නම් දැන් මට තව මොකවත් ගන්න බෑනේ. අලුත් දෙයක් කවුරු හරි දුන්නත්, බුදුහාමුදුරුවෝ ගෙනල්ල මොනව හරි දුන්නත් මම මේක තදින්නම් අල්ලගෙන ඉන්නේ නම් මට අතහැර ගන්න බෑ. මම මේක අතහැරලා ඉන්න ඕන. හිස් අතින් ඉන්න ඕන. හැමදෙස්සෙම හිස්ස තින්නේ නැහැ. ඒකෝර තව දෙයක් දුන්නම ගන්න පුළුවන්. ඒක ගත්තා. ආයි ගරකට තිබ්බා. ආයි හිස්ස තින් ඔබ ඉන්නවා නම් ආයි අලුතෙන් දෙයක් ගන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතකම හිස් මනසකින් ඉන්න. ඈ ආධ්‍යාත්මික නිදහස් මනසකින්, නිරෝධ මනසකින් ඉන්න. විමුක්තිදායි මනසකින් ඉන්න විශ්වය ඔබ වෙත ගලාගෙන එනවා. අල්ලගෙන ඉන්න එපා. ඔළුවෙන් අල්ලගෙන ඉන්නත් එපා. මනසින් අල්ලගෙන ඉන්නත් එපා. හිස්ස පෙනී හිටින්න. විශ්වයෙන් අලුත් අලුත් දේ එකතු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අලුත් දෙයක් ගන්නෙත් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. එහෙමනොත් එහෙම මොඩෙක් වෙනවා. ඈ අල්ලගත්ත දේත් අතහැරලා අලුත් දෙයක් ගන්න නැහැ. අලුතෙන් දේවල් ගන්නවා. හැබැයි ගන්නවා තියෙනවා. එහෙමනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා, සුවපත් වේවා. අද දවසේ පිං ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ මහනුවර පදිංචි ඉරන්දති කුමාරි ජයසිංහ පින්වත් දියණිය සහ එම පවුලේ ඥාති පින්තුන්. අරමුණු බවට පත්වන්නේ මහනුවර හිලිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිට අප අතරින් සමුගත්ත ඒ ජයංගනී කුමාරී හේරත් ආදරණීය මාතාවට තමගේ මවතුමියට මාසයක් ගත වෙන දිනය සිහිපත් කරගෙන දෙසැම්බර් පළවෙනිදට මසක් පිරීම නිමිති කරගෙන එතුමියගේ සසර ගමනට සුවපත් භාවයක් ලැබෙන්න ආශිර්වාදයක් ලැබෙන්න එතුමියගේ සංසාර ජීවිතය සැපවත් වෙන්න ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දේශනාව කුසලය පින්පඳුරක් වේවා ආශිර්වාදයක් වේවා කියලා අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ වගේම එම පවුලේ සහෝදරයක් වන නිල්රුක්ෂි කුමාරි රණසිංහ දායකත්වයේ දක්වන පින්වත් දියණියගේ තම ආදරණීය සහෝදරිය එල් නිල්රුක්ෂි කුමාරි ජයසිංහ ආදරණීය තම සහෝදරියගේ සාංසාරික ගමනක් සුවපත් වේවා, නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා වසර 12ක් පිරීම නිමිති කරගෙන මේ පින්වත් සහෝදරියටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෑණියන්ගේ දෙමව්පියන් වන ආර්.බී. හේරත් ආත්තාටත්, විජේ කුමාරී විල්ලමුණ අත්තම්මාටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාගේ මත් සංසාරික භව ගමන සැපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දේශනාවට දායකත්වයේ දැක්වීමට සහ සම්බන්ධ වුණු හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ හැම දිනාටම. ඒ වගේම ධර්ම දේශනාවට සහ සම්බන්ධ වෙන හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපත් මේ දායකත්වයේ දැක් වූ ඉරන්දති කුමාරි ජයසිංහ පින්වත් දියණියටත්, ඒ දායකත්වයේ දැක් වූ පවුලේ හැම දිනාටමත් මේ ආත්ම භවයේදී මුතුම් වූ මඟඵල නිවන් සාක්ෂාත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සෑම සියලු දෙනාටම ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ ඒ ශාන්ත වූ නිවන සාක්ෂාත් කරගන්නට මේ සද්ධර්මානිසංස බලය ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්මලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුචතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. ඒ වගේම අපි දැනුවත් කරනවා පොහෝ දවසේ සවස් භාගයේ වැඩසටහන් පැවැත්වෙනවා. කැමැති අය තමන්ට සුදුසු විදියට පොඩි ආහාරයක් තමන් රැගෙන එන්න. අපි මෙහෙනුත් පොඩි දෙයක් දෙනවා. නමුත් තමන්ගේ ආහාරය කැමැති විදියට රැගෙන ආවහම ඒක පහසුයි, පිරිසිදුයි, මේ කාලේ හැටියටත් ඒක හොඳයි. පොහේ දිනයන්වල හවස් ජාමයක් පැවැත්වෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕන. ඒ වගේම සෑම ඉරිදා දිනකම උදෑසන 9 සිට 11:30 දක්වාම ධර්ම දේශනා වැඩසටහන සම්මා සමාධි මෙඩිටේෂන් සෙන්ටර් කියන Facebook page එක හරහාද ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ආයතනයට සම්බන්ධ වෙලා මේ මොහොතේදී මේ ධර්ම ශක්ති ධාරාවට වඩා සමීප වෙලා සද්ධර්මය අහන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා ධර්මය අහන මේ බලය දුර ඉඳගෙන වෙබ් අඩවියකින් ඒක බැලුවා කියලා එච්චරම බලවත් වෙන්නේ නැහැ. මෙතෙන්ට ආවහම අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතුව ස්වාමීන් වහන්සේ මෙතන ඉන්න අය හඳුනාගෙන ඒ අයට අවශ්‍ය කරන ධර්ම කරුණු ලබා දෙනවා. එතකොට ඔබගේ තියෙන දික්තිගත භාවය, උපාදාන භාවය දිනෙන් දින දිනෙන් දින අඩු කරගෙන ක්ෂය කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා සෑම ඉරිදා දිනකම සම්බන්ධ වෙන්න පුළුවන් පින්නතුන් මේට සහ සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේට ඒ වගේම බොහෝ දිනයන්ට අර ඔබට සහභාගී වීමට අවස්ථාව තියෙන බවත් අපි අර කලින් සඳහන් කර විදියට මතක් කරනවා. ඒ වගේම විදේශගතව ඉන්න අයට තවත් ධර්මය හදාරන්න උවමනා කරනවා නම් අපි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අපි ධර්මය www.sinhalabudubana.org කියන ඒ වෙබ් අඩවිය තුළින් අපි සකසලා දීලා තියෙනවා. PDF ක්‍රමයට අපේ බෞද්ධ පොත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ආයතනය සම්බන්ධ කරගෙන අපේ පොත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පැමිණ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ග්‍රන්ථ පරිශීලනය කරන්න, ඒ වගේම ධර්ම දේශනා පරිශීලනය කරන්න අන්තර්ජාලය ඔස්සේ ඇඹිලි පිටි ආනන්ද තේරෝ කියලා සර්ච් කරොත් එයටද ඔබට සවන් දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සම්මා සමාධි මෙඩිටේෂන් සෙන්ටර් කියන YouTube පේජ් එක හරහාද ඔබට ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. මේ හැම දෙයක්ම විවෘත කරලා තියෙන්නේ ඔබේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා, දියුණුව සඳහාමයි. සිළු දෙනාගේම බහුජන හිත පිණිස, බහුජන සැප පිණිස, ලෝකානුකම්පාව පිණිසයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ කියන කාරණය අපි මතක් කරනවා. මේ ධර්මයේ ප්‍රයෝජනය අදාදම ලබත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, සුපත්තේ.